මජ්ක්‍ධිමනිකාය ධාතු විභංග සූත්‍රය මජ්ක්‍ධිමනිකායේ තුන්වෙනි පඤ්ඤාසකයේ තුන්වෙනි පණහේ විභංග වර්ගයේ ධාතු විභංග සූත්‍රය. එක් කලක භාගතුන් වහන්සේ මගධ ජනපදයේ සරිසරන්සේක් රජගහ නුවරට වඩින. රජගහ නුවරට වැඩ භග්ගව කුම්භකාර නිවසට එළඹෙනවා. භග්ගව කුම්භකාරයාට භාගතුන් වහන්සේ මෙන්න මේසේ වදාරනවා. භග්ගවය, ඉදින් තොපට බරක් නොවේ නම් අද එක රැයක් නුඹගේ කුමල්හලේ වාසය කරමි. ඉතින් භග්ගව කුම්භකාර භාගතුන් වහන්සේට පිළිතුරු දෙනවා, වහන්ස මට ඒක බරක් නෙමේ. නමුත් එක කාරණයක් තියෙනවා. මෙහි කලින්ම මෙහි වාසය කරන්න යෙදුන පැවිද්දෙක් ඉන්නවා. ඉතින් ඔහු අනුමත කරනවා නම් සැප පරිදි, කැමති පරිදි වාසය කරන්න. ඉතින් ඒ වෙලාවේ පුක්කුසාති කුලපුත්‍රයා, පුක්කුසාති මහරජ භාගතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්මිලා පැවිදි වෙලා භාගතුන් වහන්සේ කරා එන ගමනේ අතරමඟ භග්ගව කුම්භකාරයාගේ කුමල්හලෙහි වාසය කරන්නට යෙදුණා. බුදුජන් වහන්සේ පුක්කුසාති කුලපුත්‍රයා කරා ගිහින් අහනවා, භික්ෂුව තොපට කරදරයක් නෙමේ නම්, බරක් නෙමේ නම් එක රැයක් මම මේ කුමල්හලේ වාසය කරනවා. මේ පුක්කුසාති භික්ෂුව භාගතුන් වහන්සේ අඳුරගන්නේ නැහැ. මිත්‍රවාදීන් කියනවා, මිත්‍රයනි, කුම්භකාරයාගේ නිවස කිසිම බාධාවකින් තොරයි. පින්නතුන් වහන්සේ කැමති පරිදි සැප පරිදි වාසය කරන්න. පුක්කුසාති මහරජ ගිහිගෙන් නික්මන්ට යෙදෙන්නේ, පුක්කුසාති මහරජ බිම්බිසාර රජුවන්ගේ නොදුටු මිත්‍රයෙක්. වෙළෙන්දන්ගේ මාර්ගේ මිත්‍රභාවයට පත් වෙනවා. තක්ෂිලා නුවර තමයි රජ කරන්නේ. වෙළෙන්දන්ගේ මාර්ගයෙන් ඔවුනොවුන් අතර තෑගි හුවමාරු කරගන්න අතරේ බිම්බිසාර රජුරෝ තමන්ගේ දේශයේ උපන් නොයෙක් රතනයන් පුක්කුසාති මහරජට යවනවා. පුක්කුසාති රජුරුවොත් උන්වහන්සේගේ දේශයේ උපන් නොයෙක් රතනයන් බිම්බිසාර රජුරුවන්ට යවනවා. ඉතින් බිම්බිසාර රජුරෝ එක ගමනක පුක්කුසාති මහරජුරුවන්ට රන්පතක ලියලා බුද්ධෝ ලෝකේ උපන්නෝ යනාදී වශයෙන් බුදුරජාන් වහන්සේ ලෝකේ උපන්නා කියලා ලියලා යවනවා. ඉතින් මේ වචනය කල්ප කෝටි ලක්ෂයකින්වත් අහන්න හම්බෙන්නේ නැති මිනිස්සුන්ට මහා දුර්ලභ වචනයක් කියලා මහා ප්‍රීතියක් මේ පුක්කුසාති මහරජුරුවන්ගේ ශරීරය පුරා පැතිරෙනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා යනුවෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ මේ බිම්බිසාර රජුරු ඒ පණිවිඩේ ලියලා යවනවා. මෙන්න මෙහෙම ප්‍රීතියට පත් වෙලා කියවගෙන යනකොට ධම්මෝ ලෝකේ උපන්න, ධර්මයේ ලෝකේ උපන්න කියලා කියපුවා. නැවත මහා ප්‍රීතිය කුක්කුසාති මහරජුරුවන්ගේ ශරීරය පුරා පැතිරෙනවා. ස්වාඛාතෝ භගවතා ධම්මෝ යනාදි වශයෙන් ධර්මයේ ගුණ කියවන්න කියවන්න පැහැදෙනවා. සංඝෝ ලෝකේ උපන්නෝ යනාදි වශයෙන් සංඝයා වහන්සේ මේ ලෝකේ උපන්නා. සුපටිපන්නෝ යන ආදි වශයෙන් සඟුණ මෙනෙහි කරනකොට නැවත වරක් මහා ප්‍රීතිය කුක්කුසාති මහරජුරුවන්ගේ ඇඟ පුරා පැතිරෙනවා. ඊට පසුව ආනාපාන සති කමටහන බිම්බිසාර රජු සඳහන් කරනවා. ඒ කමටහන කියවගෙන යද්දී ආනාපාන සති චතුර්ථ ධානයට සමවදින්ද කුක්කුසාති මහරජුරුවන්ට හැකි වෙනවා. ඉතින් ධ්‍යාන සුවේන් කල්ගෙවන කුක්කුසාති මහරජුරුවන් කරා අනික් කැමැති ඇවිල්ලා බලනවා, ඇයි මහරජුරුව රාජකාරියේ දෙන්නේ නැත්තේ කියලා දැනගන්න ලැබුණට පස්සේ කුක්කුසාති මහරජු කියනවා, මම ගිහිගේ නික්මිලා පැවිදි වෙනවා. ඉතින් ඒ අබිනිෂ්ක්‍මණය කිරීමට බොහෝ ජනයා එන්න හැදුවත් උන්වහන්සේ එය වළක්වලා සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ තනියම පැවිදි වුණා නම් මමත් එහෙමම කරනවා කියලා තනියම පැවිදි වෙලා බුදුරජාන් වහන්සේ කරා ආගමනින් වඩිනවා. ධානසුවෙන් තමයි වෙහෙස නිමා ගන්න. රජගහ නුවරට වැඩිය දවසේ තව දවසක දුර තියෙනවා. බුදුරජාන් වහන්සේ ඒ පන්සාලි සෙදුනා දවසක නෙමෙයි බොහෝ දුරක් එන්න තියෙනවා. ඉතින් මේ ධානලාභින් බොහොම ඉක්මනට ගමන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය වළඳලා කුක්කුසාති භික්ෂුව වෙනුවෙන් සවැත් නුවර සිට රජගහ නුවර දක්වා වඩිනවා. වැඩ භග්ගව කුම්භකාරයාගේ කුඹල්හල ළඟට ඇවිල්ලා තමයි භග්ගව කුම්භකාරයාගෙන් අහන්නේ, මට අද එක රැයක් මෙහි නවතින්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වෙලාවේ කුක්කුසාති භික්ෂුව එතන වැඩ ඉන්නවා. බුදුජන් වහන්සේ අහනවා, කමක් නැද්ද මම මේ කුම්භකාරි ඵලේ එක රැයක් හිටියට? කුක්කුසාති භික්ෂුව කියනවා, කැමති පරිදි වාසය කරන්න කිසිම බාධාවක් නැහැ. භාගතුන් වහන්සේ ඒ වෙලාවේ සිප්ඵල තුලට වැඩම කරලා තන ඇතිරියක් පනවලා පළකක් බැඳගෙන උඩුකය ඍජු කරගෙන සිහිය පෙරටු කොටගෙන භාවනානුයෝගීව වැඩ ඉන්නවා. බුදුජන් වහන්සේ බොහෝ වේලාවක් රැ භාවනානුයෝගීව වැඩ ඉන්නවා. කුක්කුසාති භික්ෂුවත් රැ බොහෝ වේලාවක් ධ්‍යාන සුවයෙන් වැඩ ඉන්නවා. ඉතින් කවුරුත් නිදාගන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෝ වගේ අතපය හොලවන්නෙත් නැහැ. බොහොම ප්‍රසාදජනක ඉරියව් පවත්වනවා. බුදුරජාන් වහන්සේට මෙන්න මේ වගේ සිතුවිල්ලක් ඇති වෙනවා. මේ කුල පුත්‍රයාගේ ඉරියව්ව බොහොම ප්‍රසාද එළවෙන සුළුයි. මම ප්‍රශ්නයක් අහුවනම් හොඳයි. කුක්කුසාති භික්ෂුවට බුදුරජාන් වහන්සේ මෙහෙම කියනවා, භික්ෂුව තොප කවරෙක් සඳහාද පැවිදි වුණේ? කවරෙක් වෙනුවෙන්ද පැවිදි වුණේ? තාගේ ශාස්ත්‍රවරයා කවරෙක්ද? තාගේ දහමද තොපට රිසි, තොපට කැමති? කුක්කුසාති භික්ෂුව උත්තර දෙනවා, මිත්‍රෙනි, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වෙච්ච ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉන්නවා. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙන්න මේ ආකාරයේ ඉතා උසස් කල්යාණ වූ කීර්ති ශබ්දයක් පැතිරුණා. මෙන්න මේ කාරණය නිසා භාග්‍යතුන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධයි, විද්‍යාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදු, අනුත්තර පුරිසම්ම සාර්ථි, කිසිවෙකුට දෙවිනි නැති පුද්ගලයන් දමනය කරන සාරති තුමෙක් වැනි දෙවියන්ට මිනිස්සුන්ට ශාස්ත්‍ර බුද්ධයි භගවත් යන ආදී වශයෙන් මම මේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පැවිදි වුණේ. මට ඒ භාග්‍යතුන් වහන්සේම ශාස්ත්‍ර. මම මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මෙ කැමති. ඉතින් බුදුරජාන් වහන්සේ නැවත ප්‍රශ්න අහනවා, භික්ෂුව, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ දැන් කොහෙද ඉන්නේ? මේ පුක්කුසාති භික්ෂුව උත්තර දෙනවා මිත්‍රේනි මේ උතුරු ජනපදයේ ශ්‍රාවස්ති සාවත්ති කියලා සියලු අර්ථයන්ගෙන් සමෘද්ධෙහි සාවත්ති නම් වූ නුවරක් තියෙනවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අන්න එහි තමයි වාසය කරන්නේ. මේ සාවත්ති කියලා කියලා තියෙන්නේ සියලු අර්ථයන්ගෙන් පිරිපුන්. දැන් නම් අපි කියන්නේ නිව්යෝක් කියලා නේද? ඒ වගේ ඒ කාලේ කියලා තියෙන සාවත්ති කියලා. ඒ වගේ මිනිස්යන් සම්බන්ධයෙන් පවතින සියලු සම්පත්තීන්ගෙන් සපිරුණු නගරයේ යනුවෙන් තමයි සාවත්ති කියන්නේ. සියලු අර්ථයන්ගෙන් සමෘද්ධයි. බුදුරජාන් වහන්සේ නැවතත් ප්‍රශ්න කරන පුක්කුසාති භික්ෂුවකින් භික්ෂුව තොපේ භාගතුන් වහන්සේ දැකලා තියෙනවද? දැක්කොත් හඳුනා ගන්න පුළුවන්ද? ඒ පුක්කුසාති භික්ෂුව පිළිතුරු දෙනවා. මිත්‍රේනි, ඒ භාගතුන් වහන්සේ මම දැකලා නැහැ. දැක්කත් හඳුනා ගන්න අමාරුයි. භාගතුන් වහන්සේට මෙන්න මේ වගේ සිතුවිල්ලක් පහළ වෙනවා. මේ කුල පුත්‍රයා මා වෙනුවෙන් පැවිදුණා. මම මොහුට ධර්මයේ දේශනා කරලා හොඳයි. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පින්වත් පුක්කුසාති භික්ෂුවට කියනවා, භික්ෂුව තොපට ධම් දේශනා කරන්න. ඒ හොඳින් අහන්න. හොඳින් මතක තියාගන්න. කියන්නම්. එසේ මිත්‍රේනි කියලා, එසේ ඇවත්නි කියලා පුක්කුසාති භික්ෂුව පිළිතුරු දෙනවා. භාගතුන් වහන්සේ මේ ධාතු විභංගය පුක්කුසාති භික්ෂුවට දේශනා කරනවා. චධාතුරෝ අයම් භික්ඛු පුරිසෝ චපස්සායතනෝ අට්ඨාරස මනෝපවිචාරෝ චතුරාදිඨානෝ යත්තිතං මඤ්ඤුස්සවා නප්පවත්තಂತಿ මඤ්ඤුස්සවේ කෝපන නප්පවත්තමානේ මුනි සන්තෝති උච්චති පඤ්ඤං නප්පමජ්ජය සච්ච මනුරක්ඛෙය ඡාග මනුබ්‍රූහේ සන්තිමේවසෝ සික්ඛෙයාති අයමුද්දේශෝ චධාති විභංගස්ස මෙයම උද්දේශයයි ධාතු හයේ විභංගේ චධාතුරෝ අයම් භික්ඛු පුරිසෝ මහණෙනි මේ පුරුෂයා පිළිබඳ ධාතු හයක් පවතිනවා යනුවෙන් ඉතිකෝපනේතං උත්තං තිච්ඡතං පටිච්ච උත්තං යමක් වදාරන ලදද ඒ කුමක් සඳහා කියන ලදද පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු චධාතුරු වයම් භික්ඛු පුරිසෝ යනුවෙන් යමක් වදාරන ලදද එය මේ සඳහා වදාරන ලදි චපස්සායතනෝ වයම් භික්ඛු පුරිසෝ මේ පුරුෂයා පිළිබඳ ස්පර්ශ ආයතන හයක් තියෙනවා යනුවෙන් කුමක් සඳහා වදාරන ලද දෙයක් චක්කු සම්පස්සායතනය සෝත සම්පස්සායතනය ඝාන සම්පස්සායතනය ජීවා සම්පස්සායතනය කාය සම්පස්සායතනය මනෝ සම්පස්සායතනය මේ ස්පර්ශ ආයතන හය චක්කු සෝත ඝාන ජීවා කාය මන අට්ඨාරස මනෝපවිචාරෝ අයම් භික්ඛු පුරිසෝ අටලොස් ආකාරයක මනස හැසිරෙන මේ පුරුෂයා පිළිබඳ අටලොස් ආකාරයක් තියෙන මනස හැසිරෙන මේ කුමක් සඳහා කියන ලද දෙයක් චක්කුණා රූපං දිස්වා සෝමනස්සට්ඨානියං රූපං උපවිචරති ඇහෙන් රූපයක් දැකලා සෝමනස්ස ආකාරයෙන් සතුට වන ආකාරයෙන් රූපය පිළිබඳ හැසිරෙනවා ඇහෙන් රූපයක් දැකලා දෝමනස්ස ආකාරයෙන් රූපය පිළිබඳව හැසිරෙනවා ඇහෙන් රූපයක් දැකලා උපේක්ඛා ආකාරයෙන් රූපය පිළිබඳව හැසිරෙනවා කනිනුත් සද්දයක් අහලා සෝමනස්සට්ඨානියං සද්ධං උපවිචරති සෝමනස්ස වූ ආකාරයකට ශබ්දයේ පිළිබඳව මනස හසුරවනවා දෝමනස්ස ආකාරයට ශබ්දයේ පිළිබඳව මනස හසුරවනවා සෝමනස්ස දෝමනස්ස ආකාරය නැතුව උපේක්ඛා ආකාරයෙන් සද්දේ පිළිබඳ මනස හසුරවනවා ගානේන ගන්ධං ගායිත්වා නහයෙන් සුවඳක් ආග්‍රහණය කොට සෝමනසත්තානියං ගන්ධං උපවිචරති. සෝමනස ආකාරයට ඒ ගන්ධය පිළිබඳව මනස හසුර වුණා. එහෙම නැත්නම් දෝමනස ආකාරයට ඒ ගන්ධය පිළිබඳව මනස හසුර වුණා. එහෙම නැත්නම් උපේක්ෂා ආකාරයෙන් ඒ ගන්ධය පිළිබඳ මනස හසුර වුණා. ජිවහාය රසං සායිත්වා දිවෙන් රසයක් රස විඳ. සෝමනස ආකාරයට ඒ රසය පිළිබඳව මනස හසුර වුණා. දෝමනස ආකාරයට හසුර වුණා. එහෙම නැත්නම් උපේක්ෂා ආකාරයට හසුර වුණා. කායන පොට්ටබ්බම් පුසිත්වා හයෙන් ස්පර්ශයක් ස්පර්ශ කර. සෝමනස් ආකාරයට ස්පර්ශය පිළිබඳව මනස හසුර වුණා. දෝමනස් ආකාරයට ඒ ස්පර්ශය පිළිබඳව මනස හසුර වුණා. එහෙම නැත්නම් උපේක්ෂා ආකාරයට ඒ මනස හසුර වුණා. මනසා ධම්මං විඤ්ඤාය මනසෙන් ධර්මය දැනගෙන සෝමනස් ආකාරයෙන් සිත හසුර වුණා. දෝමනස් ආකාරයෙන් හිත හසුර වුණා. එහෙම නැත්නම් උපේක්ෂා ආකාරයෙන් සිත හසුර වුණා. ඉතින් මේ සෝමනස්ස ආකාරයෙන් මනස ඇසිරවීම් හයයි, දෝමනස්ස ආකාරයෙන් මනස ඇසිරවීම් හයයි, උපේක්ඛා ආකාරයෙන් මනස ඇසිරවීම් හයයි එක වුණාම 18 ආකාරයක් මනස හසුර වෙනවා. ඉතින් මේ 18 ආකාරයකින් මනස හසුර වෙනවා කියන එකට තමයි මේ කියන්නේ අට්ඨාරස මනෝපවිචාරෝ අං භික්ඛු පුරිසෝ ඉතියන්තං වූතං ඉදමෙතං පටිච්ච වූතං. ඉහත යාමක් සඳහන් කරන ලදද එය මේ සඳහා සඳහන් කරන ලදී. චතුරාදිඨානෝ අයම් භික්ඛු පුරිසෝ මේ පුරුෂයා පිළිබඳ අදිෂ්ඨාන හතරක් තියෙනවා. යනුවෙන් සඳහන් කරන්නේ මොකද්ද? පඤ්ඤාදිඨානෝ ප්‍රඥා අදිෂ්ඨානය, සච්ඡාදිඨානෝ සත්‍ය අදිෂ්ඨානය, ඡාගාදිඨානෝ අතහැරීමේ නැත්නම් දන් දීමේ අදිෂ්ඨානය, උපසමාදිඨානෝ සංසිඳීමේ අදිස්ථාන, චතුරාදිඨානෝ අයම් භික්ඛු පුරිසෝ යනු හැඳින්වේ මෙන්න මේ. පඤ්ඤං නප්පමජ්ජය ප්‍රඥාව වැඩිවීමට ප්‍රමාද වෙන්නේ නැහැ. සච්ච මනුරක්කේය සත්‍ය දිවිහිමියෙන් රකින්නවා. ඡාග මනුබ්‍රූහේ අතහැරීම පිණිබල මනස වඩනවා. සම්තිමේව සෝ සික්ඛෙයා ඔහු තමන් තුළම හික්මෙනවා. ඉතිකෝපනේතං වුත්තං කිච්චතං පටිච්ච වුත්තං කුමක් සඳහා කියන ලදද? කතංච භික්ඛු පඤ්ඤං නපමජ්ජති කෙසේද භික්ෂුව මේ භික්ෂුන් ප්‍රඥා පිළිබඳ ප්‍රමා වෙන්නේ නැත්තේ? මේ ධාතු හය පිළිබඳ ඉස්සල්ලාම කියනවා. ඊට පස්සේ ධාතු හය පිළිබඳ මනස හසුරවන ආකාරය පිළිබඳ කියනවා. අන්න ඒ විදිහට තමයි පඤ්ඤං නපමජ්ජය කියන්නේ. මොනවද මේ ධාතු හය? පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. කතමාච භික්ඛු පඨවී ධාතු. භික්ෂුව මේ පඨවී ධාතු කියන්නේ මොකද්ද? පඨවී ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. පඨවී ධාතු කියලා කියන්නේ අභ්‍යන්තරවත් තියෙන පඨවී ධාතු තියෙනවා, බාහිරවත් පඨවී ධාතු තියෙනවා. කතමාච භික්ඛු අජ්ජත්තිකා පඨවී ධාතු. මොනවද භික්ෂූනි මේ අභ්‍යන්තර පඨවි ධාතුව කියලා කියන්නේ? යං අජ්ජත්තං පච්චත්තං කක්කලං හරිගතං උපාදින්නම් සියතිදං. යමක් ඇතුළත පිහිටි කර්කශ වූ කටුක වූ උපාදාන කරගත්ත දෙයක් තියෙනවද? කටුක වූ රළු වූ ඇතුළත පිහිටි උපාදාන කරගත්ත දෙයක් තියෙනවද? මොනවද යත්? කේසා ලෝමා නහා දන්තා තචෝ මන්සං නහරු අට්ටි අට්ටිමිජ්ජා වක්කං හදයන් යකනං කිලෝමකම් පියකම් පපාසං අන්තං අන්තගුණං උදරියං හරීසං යනුවෙන්. ඒ කියන්නේ ඇතුළත පිහිටි තද බවක්, රළු බවක් උපාදාන කරගත දෙයක් තියෙනවද? තදින් මමය මගේය කියා උපාදාන කරගත දෙයක් තියෙනවද? අන්න ඒ තමයි අභ්‍යන්තර පටවිධාතු. යාචේව කෝපන අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු යම් මේ අභ්‍යන්තර පටවි ධාතුවක් තියනවාද බාහිර පටවි ධාතුවක් තියනවාද සියල්ලම පටවි ධාතුව තමයි පටවි ධාතු රේවිසා තං නේතං මම මෙය මගේ නෙමෙයි අභ්‍යන්තර දෙයක් තියෙනවා නම් පටවි ධාතුව කියලා ඒ පටවි ධාතුව මගේ නෙමෙයි බාහිරව තියෙනවා නම් ඒකත් මගේ නෙමෙයි නේසෝ හමස්මි එය මමත් නෙමෙයි නමේසෝ අත්තා මගේ ආත්මයක් නෙමෙයි මෙන්න මේ ආකාරයෙන් පඤ්ඤං නප්පමජ්ජය ප්‍රඥා වැඩිවීමට ප්‍රමාද වෙන්නේ නැහැ කියන්නේ මෙන්න මේ විදියට පටවි ධාතුව පිළිබඳව හිතන්න ඕනේ කොහොමද හිතන්නේ මේ යම් බාහිර පටවි ධාතුවක් තියෙනවද මේ බිත්ති හැදිලා තියෙන පටවි ධාතුවක් තියෙනවද මේ පොළව හැදිලා තියෙන පටවි ධාතුවක් තියෙනවද මේ මේස පුටු හැදිලා තියෙන පටවි ධාතුවක් තියෙනවද මේ අපි පාවිච්චි කරන පොත් අපි අඳින ඇඳුම් මේ හැදිලා තියෙන පටවි ධාතුවක් තියෙනවද මේව නම් මගේ නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා ඒ අපේ ඇඳුම නම් ටිකක් මගේ නේද ඉතින් ඒ වුණාට බැලුවොත් ඒ මමත්ව අඩු ඉබිත්තිය පිළිබඳ තමන්ගේ ගෙදර බිත්තියකට වඩා මමත් ඇදී අනුන්ගේ ගෙදරකට නේද? එහෙමයි. ඒක පිළිගන්න පුළුවන්. ඒත් කොහොමද මේ මගේ කෙස් මගේ නෙමෙයි කියලා කියන්නේ? මගේ නියපොතු මගේ නෙමෙයි කියලා කියම කොහොමද කියන්නේ? ඉතින් ඒක නියපොතු කපන වෙලාවකට ආවර්ජනය කරන්න ලේසියි නේද? ඉතින් මුලින් නම් නියපොත්ත මගේ. ඉතින් නියපොත්ත කපපු ගම ඒක වෙන් වෙනවා වෙන් වුණාමත් ටිකක් ඒ වෙලාවේ මගේ තමයි ටිකක් වෙලා යන්න 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 මගේ කමෙන් ටික ටික ඒ කපපු නියපොතු කෑල්ල අයින් වෙනවා ඉතුරු නියපොත්තු විතරයි මගේ වෙන්නේ පස්සේ අමතක වෙලා ඕක බිම වැටලා තිබිලා කකුලට පෑගුණා නම් අවුද මේ නියපොතු දාලා තියෙන්නේ කියලා බයින්න තරම් කේන් තියෙනවා ඒ තමන්ගේ නියපොත්තම තමයි ඒ නියපොත්ත පසු කාලයක අපි අතු ගන්නවා අතු ගාලා එළියට විසි කරන කුණු ගොඩකට දානවා. පස්සේ කාලෙක දැක්කොත් නම් මගේ කියලා හිතන්නේවත් නැහැ. ඉතින් ඕක දැන් විතරද මගේ නෙමෙයි උනේ. ඉස්සරත් මගේ නෙමෙයි. අන්න එහෙමයි හිතන්න කියන්නේ. ඕක දැන් විතරද මම නෙමෙයි උනේ. කල්මුත් මම නෙමෙයි. දැන් විතරද මගේ ආත්මය නෙමෙයි උනේ. නෑ කල්මුත් මගේ ආත්මය නෙමෙයි. දැන් තමයි තේරෙන්නේ කියන්නේ. මෙන්න මේ ආකාරයට මනස වඩනකොට කියන පඤ්ඤං නප්පමජ්ජය පටවි ධාතුව පිළිබඳව මේක ගොඩක් විට මේ තමන් තුලින් ගැලවිලා යන දේවල් සම්බන්ධයෙන් හිතන්න පුළුවන් නම් හොඳයි මොකද මේ බාහිර දේවල් මගේ නෙමෙයි කියලා හිතුවට තමන්ගේ දේවල් ඇඟේ තියෙන දේවල් මගේ නෙමෙයි කියලා හිතන්න ටිකක් අමාරු හින්දා සමහර වෙලාවට කියනවා මේ ලේ ටික මගේ ජීවිතය මගේ ලේ අදිසි අනතුරක් වෙලා ලේ ගොඩාක් පිට වුණොත් හිතෙනවා දැන් නම් මගේ ජීවය මගේ ඇඟ අතහැරලා යයි මට මැරෙන්න සිද්ධ වෙයි ඉතින් මේ මොකද්ද මේ ආත්ම සංඥා මේ කියන්නේ තමන්ගේ කියන සංඥාව මේ කියන්නේ මේ ඇඟ තමන්ගේ කියලා හිතන ගතිය ලේ ටිකක් තමන්ගෙන් යනකොට දකින්නකොට නම් තමන්ගේ වගේ තමයි බිම වැටලා තියෙනකොට නම් ටිකක් වෙලා යනකොට හරිම ගඳක් එනවා පුදුම පිළිගඳක් මේ ලේවල තියෙන ලේවල පිළිගඳ නැත්නම් මොකද නේද මවු කිරිවලත් එච්චර පිළිගඳක් තියනවා ඒ වගේ පටවි ධාතු ගැන ආපෝ ධාතුදී අපිට ඒ ලේ ගැන එනවා මේ පටවි ධාතු ගැන හිතනවා නම් කෙස් ටිකක් ගැන හිතුවොත් මුලින් නම් ඒ කෙස් අල්ලලා බලන්න තරම් අත ගන්න තරම් පීරන්න තරම් තෙල් ගාලා එහෙම නැත්නම් විශේෂයෙන් සෝදලා පිරිසිදු කරන්න තරම් කොහොම තිබ්බත් කොතන තිබ්බත් අප්‍රියාවක් ඇති වෙන්නේ නැති අකමැත්තක් ඇති වෙන්නේ ඉතින් තමයි මේ තමන්ගේ හිසේ තියෙන කෙස්. එහෙම නැත්නම් තමන් කැමති කෙනාගේ හිසේ තියෙන කෙස්. ඒක වෙන් වෙලා ගිහිල්ලා බිම වැටලා තිබුණොත් ගුලි ගුලි හැදලා දූවිලත් එක්ක එක්කව වෙලා තිබුණොත් දැක්කම අප්‍රියයි හිතෙනවා. ඊටත් එදිය තමන්ගේ කැමති ගානේ වැටලා තියෙනවා නම් අප්‍රියයි හිතෙනවා. අන්න එතකොට තමන්ගේ කියලා සංඥාවක් එන්නේ නැහැ. එතකොට බොහොම පිළිකුල් සංඥාවක් එන්නේ. අන්නේ පිළිකුල් සංඥාව තමන්ගේ ඔළුවේ තියෙද්දිම නුවණැත්තාට ඇති කරගන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයාගේ ප්‍රඥාව වැඩුණා කියලා කියන්නේ. ප්‍රඥාව වැඩි වීමට පමා වුණේ නැහැ. පඤ්ඤං නප්පමජ්ජී කියන එක. මෙන්න මේ ආකාරයට අපිට මේ අපි තුල තියෙන කේස් ලොම් නිය දත් දතක් වුණත් ගැලවිලා අතට ආවම මේ කල්පනා කරන්න ලේසි. එහෙම නැත්නම් දතක් පිරිසුදුවට සුදු පාටින් තියෙනකොට හිතන්න අමාරු වුණාට දුර්වර්ණ වෙලා හනුව කාලා කැලි කැඩෙනකොට හිතන්න ලේසි. ඒකින්ද තමයි මනුස්ස ලෝකේ බ්‍රහ්මචර්ය වාසයක් තියෙන්නේ. දිව්‍ය ලෝකේ මේ වගේ දත් හැලෙන කතා නැහැ. ඒ හින්දා දෙවියන්ට අනිත්‍ය තේරෙන අඩුයි. මනුස්ස ලෝකේ මේ සසර කලකිරෙන්න හේතුන් ගොඩක් තියෙනවා. ඉපදීම පේන්න තියෙනවා. ඉපදිලා මොනවත් කරගන්න බැරිව උඩුහුරුව වැතිර හඬන ළමයි අපිට පේනවා. අනේ අපිටත් මෙහෙම අසරණ වෙන්න වුණොත් හොඳයි. ඉතින් පිනත් විලා අම්මා තාත්තා බැලුවොත් ළඟ ඉන්න කෙනා බැලුවොත් බලන්න නැතුව දාලා ගියොත් කොහොමද? වයසට යාම පේන්න තියෙනවා. අපි තරුණයි කියලා හිතන් ඉන්නකොට මෙන්න කෙස් පැහිලා. මෙන්න ඇස් පේන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැහැ ටික ටික. ජරාව පේන්න තියෙනවා. වයසට යාම පේන්න තියෙනවා. හරි ලේසි නිවන් දකින්නේ මනුස්සලෝ. එහෙම නෙමෙයි නේද? කෙස් පැහෙන්න පැහෙන්න කෙස් කළු කරගන්න මොන හරි ගන්න හිතෙනවා නේද? අන්න එතකොට නම් ඉතින් ප්‍රඥාව කොහේ තියෙනවද කියලා කියන්න අමාරුයි. කෙස් පිළිබඳව අනිත්‍ය දකිනවා නම් පඤ්ඤං නප්පමජ්ජය කියලා කියන්න අන්න එතන තමයි. බුදුහාඳුරෝ නැවතත් කියනවා කතමාච භික්ඛු ආපෝ ධාතු. මොනවද භික්ෂුව මේ ආපෝ ධාතු කියලා කියන්නේ? ආපෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. ආපෝ ධාතු අභ්‍යන්තරවත් තියෙනවා බාහිරවත් තියෙනවා. කතමාච භික්ඛු අජ්ජත්තිකා ආපෝ ධාතු. මොනවද භික්ෂුව මේ අභ්‍යන්තර ආපෝ ධාතුව කියලා කියන්නේ? යං අජ්ජත්තං පච්චත්තං ආපෝ ආපෝගතං උපාදින්නං. ඇතුළත පිහිටි වියරයක්, එහෙම නැත්නම් වැගිරෙන බවක්, තෙත ගතියක් එහෙම තියෙනවා නම් අන්න ඒ තමයි අභ්‍යන්තර වූ ආපෝ ධාතුව කියලා කියන්නේ. සියතිද මොනවද කියනවා නම් පිට්ඨං සෙම්හං තිත සෙම පුබ්බෝ ලෝහිතං සරල ලේ සේදෝ මේදෝ අසුවසා කෙලෝ දහඩිය මේදය කඳුළු වසා කෙල සිංහානිකා හොටුනේ ලසිකා මුත්තං. ලසිකා කියන්නේ සඳමිදුළු. සඳමිදුළු මුත්තං කියලා කියන්නේ මුත්‍ර. ඉතින් මෙන්න මේවා තමයි අභ්‍යන්තර ආපෝ ධාතුව කියලා කියන්නේ. මුත්‍ර වුණත් අපි ගාව තියෙනකම් මගෙම තමයිනේ. පිට කරාට පස්සෙම අපේ ලේ ගැන හිතන්න මානම් අමාරු නම් මුත්‍ර ගැන එක. මේ පටන් ගන්න හැම තැනක්ම තියෙනවා. පඨවි ධාතු 20කුයි ආපෝ ධාතු 12කුයි කියලා තියෙනවා. එහෙමයි දෙස්කුණ පැහැදිලා තියෙන්නේ. පටන් ගන්න කොච්චර තැන් තියෙනවා නේද? තමන්ට තමන්ගේ දත් පිළිබඳව මමත්වය වැඩි නම් දත් ටික ගොඩක් නිරෝගී වැඩි වුණාම මමත්වය වැඩි වෙනවා. නිරෝගී නැති දෙයක් ගන්න. තමන්ට පිළිකුල් දෙයක් ඉතින් පටන් අරගන්න. පටන් අරගෙන මනස වඩන්න. මේක කලිනුත් මගේ නෙමෙයි. දැන් එළියේ තියෙනකොට විතරක් නෙමෙයි. කලින් මගේ ජීවේ කියලා හිතන් හිටියට, මගේ ආත්මයට අයිති කියලා හිතන් හිටියට, මගේ ඇඟට අයිති කියලා හිතන් හිටියට, මට අයිතියක් තියෙනවා කියලා හිතියට, දැන් මේකට ඒ තරම් අයිතියක් නැති තරම්. කලුත් ඒ අයිතිය තිබිලා නැහැ. ඒක තමයි. මොකද කලින් අයිති ඒ තරමට තිබුණා, දැන් අයිති නැති වෙන විදියට. අන්නේ ආකාරයෙන් අභ්‍යන්තර හරි බාහිර හරි ආපෝ ධාතුව කෙරෙහි තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ වත්තා. ඒ මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. එනුවෙන් ඒව මේ තං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මෙන්න මේ ආකාරයට ඇත්ත ඇති හැටියෙන් යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං යහපත් වූ ප්‍රඥාවෙන් දැක්ක යුතුයි. බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනාවෙන් මෙන්න මේ ආකාරයට යහපත් වූ ප්‍රඥාවෙන් නුවණින් දැක යුතුයි. ඒවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා. මෙන්න මේ ආකාරයට ඇත ඇති හැටියෙන් මේ පඨවි ධාතුව ආපෝ ධාතුව ගැන දැකලා ආපෝ ධාතුව නිබ්බින්දති ආපෝ ධාතුව කෙරෙහි කලකිරෙනවා ආපෝ ධාතුව චිත්තං විරාජිති ආපෝ ධාතුව කෙරෙහි සිත විරාගයට පත් කරනවා ඇල්මක් තියෙනවනම් යම්කිසි ඇල්මක් තමන්ගේ ආපෝ ධාතුව කර තියෙනවනම් ඒ ඇල්ම අතහරිනවා මුලදී පඨවි ධාතුව පිළිබඳ සම්මප්‍රඥාවෙන් දැකලා ඒ යහපත් ප්‍රඥාවෙන් දැකලා ආර්ය වූ කලකිරීමකට පත් වෙනවා මේක මේ සාමාන්‍ය කලකිරීමක් නෙමෙයි මේකට කියන්නේ ආර්ය වූ කලකිරීම ආර්ය වූ කලකිරීම කියලා කියන්නේ උඩුගම් බලා යාමට සමත් නිවන් දකින්න සුදුසු වූ කලකිරීමට තමයි ආර්ය වූ කලකිරීම කියන්නේ එහෙම නැත්නම් මගේ හොඳම යාළුව මාත් එක්ක තරහා වුණා එහෙම නැත්නම් මට හොඳ කියයි කියලා හිතපු මිනිස්සු මට බැන්නා කියලා කලකිරෙන එක නෙමෙයි මේ තියෙන්නේ යහපත් වූ ප්‍රඥාවෙන් දැකලා කලකිරෙනවා නොයැලෙනවට නොයැලීම සඳහා විරාගය පිණිස පවතින යම් කිසි කලකිරීමක් තියෙනවද අන්න ඒට කියනවා නිබ්බිදාන එන්නේ නොයැලීම පිණිස පවතින ලෙස කලකිරල ඇලීම අඩු කරන්න කියලා කියනවා කතමාජ බික්කු තේජෝ ධාතු මොනවද වික්ෂුනි මේ තේජෝ ධාතු කියලා කියන්නේ තේජෝ ධාතුවත් අභ්‍යන්තර හා බාහිර කියලා දෙකක් තියෙනවා මොනවද මේ අභ්‍යන්තර තේජෝ ධාතුව කියලා කියන්නේ යම් ඇතුළත පිහිටි උණුසුමක් උණුසුම් ගතියක් තියෙනවනම් ඒ මොනවද කියනවනම් යේනච සන්තප්පති යේනච ජීරියති යේනච පරිදහියති යේනච අසිත පීත කායික සායතං සම්මා පරිණාමං ගච්ඡන්ති අන්නේ හතර සන්තාපන ඇඟ උණුසුම් කරන දිරාපන ඇඟ දිරවන පරිදහන ඇඟ දවන දැවිලි හටගන්නේ ඇඟ තුන තේජෝ ධාතුව පාචක ආමාශයේ තියෙන අග්නිය පාචක අග්නිය කන දේවල් කන බොන අසිත පීත කායික සායද කියන්නේ මොනවද කන බොන සූපු කරන කඩාගෙන කන දේවල් තියෙනවා නම් ඒවා යහපත් ආකාරයට දිරවීමට යනවා නම් අන්නේ දිරීමට පත් වෙන්නේ මොන දයක් නිසාද මේ පාචක අග්නිශය. ඉතින් ඒක අපි උපාදාන කරගෙන තියෙන්නේ. එහෙම හිතෙන්නේ නැහැ ඒක පාට කිව්වට නේද? මේ ඇඟ තුල තියෙන රසනේ මේ සන්තාපන කියන මේ උණුසුම් ගතිය කොච්චර උපාදාන කරගෙන තියෙනවද කියලා බලන්න කකුල් දෙකේ ඉඳලා හීතල වේගෙන එන්න ඕනේ. අනේ මම මැරෙයිද කියලා හිතේ. එහෙම නැත්තම් තමන් ආත්මේ කැමැති තමන් විශේෂයෙන් ආදරය කරන කෙනෙකුට ලෙඩ වෙලා වැතිරගෙන ඉන්නකොට අත් දෙකේ ඉඳලා කකුල් දෙකේ ඉඳලා සීතල වේගෙන එනකොට තමයි තේරෙන්නේ උණුසුම කොයිතරම් අපි අල්ලගෙන ඉන්නවද කියලා. මෙන්න මේ ආකාරයට මේ තේජෝ ධාතුවත් අපි අල්ලගෙන ඉන්නේ. ඉතින් ඇතුළත පිහිටි යම් කිසි තේජෝ ධාතුවක් තියෙනවද? පිටත පිහිටි යම් කිසි ගින්නක් උණුසුම් ගතියක් තියෙනවද? ඒ සියල්ලම තේජෝ ධාතුව තමයි. ඒ එකක්වත් මගේ නෙමෙයි. පිට තිබ්බත් එකයි ඇතුළත තිබ්බත් එකයි. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේ තේජෝ ධාතුව තමන්ගේ කියලා හිතන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට ඒ තේජෝ ධාතුව මගෙත් නෙමෙයි. මමත් නෙමෙයි මගේ ආත්මයත් නෙමෙයි කියලා හිතා ගන්න පුළුවන් නම් යථා භූත ආකාරයෙන් ඇත්ත ඇති හැටි ආකාරයෙන් යහපත් ප්‍රඥාවෙන් දැක්ක වෙනවා. ඒ දැකලා ඒ තේජෝ ධාතුව කෙරෙහි කලකිරෙන්න ඒක හේතු වෙනවා. ඒ කලකිරීම නිසා ඒට තියෙන ඇලීම අඩු වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කතමාච බික්කු වායෝ ධාතු. මේ වායෝ ධාතුව කියලා කියනවා. වායෝ ධාතුවත් අභ්‍යන්තර හා බාහිර යනුවෙන් දෙආකාරයක් තියෙනවා. අභ්‍යන්තර වායෝ ධාතුව කියන්නේ මොකද්ද? යම් කිසි උද්ධංගම වාතයක් තියෙනවා. උඩ අතට එන තෙරපුමක් තියෙනවා. වමනය එහෙම නැත්නම් ඈනු එහෙම නැත්නම් මොන හරි උඩ අතට එන ඔක්කාරයට එමක් වමනට එමක් කැස්සක් කිඹුහුන් යාමක් යනාදී වශයෙන් උඩ අතට ගමන් කරන තෙරපුමක් තියෙනවද? ඒකට කියන උද්ධංගම වාත අධෝගම වාතය ශරීරයේ යටාතට තෙරපුමක් තියෙනවද? ඒ කියන්නේ අධෝගම වාතය කියලා. මල මුත්‍ර පිට කිරීමක්. එහෙම නැත්තම් මොකක් හරි බර උසුලනකොට ශරීරයට දැනෙන දෙයක් තියෙනවනම් තමන්ගේ ශරීරයෙන් පල්ලෙහාට තෙරපුමක් ඇති කරනවා නම් ඒ සියල්ලම අධෝගම වාතය. කුච්චසේ වාතය. තමන්ගේ කුස තුල තියෙන වාතය. කුස කියලා කියන්නේ ආමාශය නෙමෙයි. අවයව වලින් පිට හැමෙන් ඇතුළේ තියෙන වාතය. කොට්ටාස වාතය කියලා කියන්නේ බඩවැල තුල තියෙන කොට්ටාස වශයෙන් බෙදිලා තියෙන වාතය. මොකද බඩවැල කොට්ටාස වශයෙන් තියෙන. මාංශ පේශි වලින් වෙන් වෙලා තියෙන්නේ මොකද? තෙරපුම නිසා. තැන් තැන් වලින් වෙන් වෙලා තියෙන. අංගමංගානුසාරි වාතය. මේ අතපය හොලවන චිත්තද වායු බලය. වාතය. ආස්වාසය සහ ප්‍රාස්වාසය. මෙන්න මේ හය අභ්‍යන්තර වූ වායෝ ධාතු. ඉතින් මේ වායෝ ධාතුව නම් තමන්ගේ කියලා හිතලා අල්ල ගන්නව හොඳටම නේද? ආස්වාස ප්‍රාස්වාසය කියන්නේ ඉතින් හොඳම අල්ලා ගැනීමක් නේ. ආස්වාසයට තියෙන තණ්හාව කොයිතරම්ද කියනවනම් ජීවිතයේ තියෙන තණ්හාව තරම්ම ලොකු තණ්හාවක් ආස්වාසයට තියෙන. ඒක හරි ලේසියෙන් හොයාගන්න පුළුවන් නේ. නායකට විවාහගෙන ටිකක් වෙලා ඉන්නකොට ඒක තේරෙනවා. වතුරක ගිලිනකොට තේරෙනවා ඊළඟ ආස්වාසයට කොයිතරම් කැමතිද කියලා. කොයිතරම් කැමැත්තෙන්ද ඉන්නේ ඊළඟ හුලන් ටික තමන්ගේ ශරීරය තුළට ගන්න. අපේ කමඨහන් වලත් තියෙනවා අපේ මේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ යම්කිසි පුද්ගලයෙක්ට ආස්වාස කරන විට ඊළඟ ප්‍රාස්වාසයට තියෙන තණ්හාව නැති වුණේ නැත්තම් ඔහු නිවන් දකින්නේ නැහැ. යම්කිසි පුද්ගලයෙක් ප්‍රාස්වාස කරනකොට ඊළඟ ආස්වාසයට තියෙන තණ්හාව නැති වුණ නැත්තම් ඔහු නිවන් දකින්නේ නැහැ කියනවා. මෙන්න මේ තරම්ම ජීවිතය පිළිබඳ තණ්හාව ඇති කරන දෙයක් තමයි ආස්වාස ප්‍රාස්වාස වාතය. යම් මේ වාතයක් තියෙනවද ඇතුළත පිටත තියෙනවද වාතයක් ඒ සියල්ලම මගේ නෙමෙයි. මමත් නෙමෙයි මගේ ආත්මයත් නෙමෙයි කියලා යහපත් වූ ප්‍රඥාවෙන් ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් නම් ඔහුට ඒ පිළිබඳ කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම නොඇලීම පිණිස හේතු වෙනවා. ආකාශ ධාතුව කියලා කියන්නේ මොකක්ද? ආකාශ ධාතුව කියන එක මේ සූත්‍ර ක්‍රමයට දේශනා කරන්නේ. ආකාශ ධාතුව අභ්‍යන්තරව හා බාහිරව තියෙනවා. අභ්‍යන්තර ආකාශ ධාතුව කියන්නේ මොකක්ද? මේ කන් සිදුරේ තියෙන එක, නාස් සිදුරේ තියෙන එක. හිස් තැන් කියලා කියන්නේ. සූත්‍ර ක්‍රමයේ කියලා කියනකොට කියන්නේ හිස් තැන් ගැන ආරමුණු කරන්න කියලා. කන් සිදුර, නහස් සිදුර, එහෙම නැත්නම් මුව ඇතුලේ, එහෙම නැත්නම් කෑවම් බිව්වම යමක් ගිහිල්ලා වැටෙනවා නම් එතන. ඒ කියන්නේ ආමාශය ඇතුළත යම් කෑමක් පල්ලෙහා ශරීරයේ පහළ කොටසින් පිට වෙනා නම් එතන. මෙන්න මේ ආකාරයේ විවරයක්, විවරගතයක්, විවර ආකාරයක් තියෙනවා මේ සියල්ලටම ආකාශය කියලා. යමක් ඇතුළත තියෙනවද ආකාශ ධාතුවක් පිටත තියෙනද ඒ සියල්ලම මගේ නෙමෙයි කියලා හිතන්නේ. ඉතින් මේක යහපත් ප්‍රඥාවෙන් දැකලා කලකිරිලා ඒ පිළිබඳ එහි පිළිබඳ තියෙන අල්ම අතරින කියනවා. විඥාණය ඊට පස්සේ දැන් මේ පුද්ගලයා පඤ්ඤං නපමජ්ජය කියලා කියලා විඥාණය පඤ්ඤං නපමජ්ජය කියලා කියන්නේ ප්‍රඥාව වැඩි වීමට ප්‍රමා වෙන්නේ නැහැ කිව්වේ මෙන්න මේක. ඉතින් පඨවි ධාතු ගැන, ආපෝ ධාතු ගැන, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු ගැන මෙන්න මේ විදිහට යහපත් ආකාරයෙන් වැඩුවාම, කියන්නේ යහපත් ආකාරයෙන් ප්‍රඥාව වැඩුවාම ඔහුට ඉතුරු වෙන්නේ පිරිසිදු විඥානයේ විතරයි දැන් මනස වඩන්නේ. මොකද ඔහුගේ ප්‍රඥාව ආපෝ ධාතු කෙරෙහි කලකිරලා ඉවරයි. ඇල්ම අඩු වෙලා ඉවරයි. පඨවි ධාතු, ආපෝ ධාතු, වායු ධාතු, තේජෝ ධාතු, එනතන් ආකාශ ධාතු කියන පහේ පිළිබඳව කලකිරලා ඉවරයි. ඇලීම නැති වෙලා ඉවරයි. දැන් ඔහුට ඉතුරු වෙන්නේ පිරිසිදු විඥානයේ විතරයි. ඉතින් ඒ විඥානය කියන්නේ මොකද්ද? ඒ විඥාණයෙන් තමයි සැපය දැනගන්නේ, දුක දැනගන්නේ. එහෙම නැත්නම් සැප දුක නැහැ කියලා උපේක්ඛාව දැනගන්නේ. සැප වේදනාවක් විඳිනකොට ඒ භික්ෂුව දැනගන්නවලු මේ ස්පර්ශයේ හිඳ තමයි සැප වේදනාවට සුදුසු ස්පර්ශයේ හිඳ තමයි සැප වේදනාව විඳින්නේ. ස්පර්ශය ඉවර වුණොත් ඒ ස්පර්ශය අභාවයට ගියොත් ඒ සැප වේදනාවත් අභාවයට යනවා. ස්පර්ශය නැතිවීමත් සමගම ඒ සැප වේදනාවත් නැති වෙලා සමනය වෙනවා. මේ සැප වේදනාව නැති වෙනවා. එක්තරා සමතුලිත තත්ත්වයකට එනවා. දුක් වේදනාව විඳිනකොට දැනගන්නවලු දුක් වේදනාව ඇති වෙන්න මේ විඥාණයෙන් තමයි දුක් වේදනාව විඳින්නේ දැනගන්නේ. දුක් වේදනාව ඇති වෙන්නේ දුක් වේදනාවට සුදුසු ස්පර්ශය තියෙන්න ඕනේ. යම් තාක් වේලාවක් මේ දුක් වේදනාවට සුදුසු ස්පර්ශය තියෙනවද? ඒ තාක් වේලාවකට ඒ දුක් වේදනාව තියෙනවා. යම් තාක් වේලාවකදී යම් වේලාවකදී ස්පර්ශය නැද්ද? එතකොට දුක් වේදනාව නැති වෙනවා. ඒ දුක සමනය වෙනවා. සැප සමනය වුණා වගේ. නිකන් හිතලා බලන්න මදුරුවෙක් කනවා. දුක් වේදනාවක් ඇති වෙනවා. ටික වෙලාවකින් ඒ මදුරුව කන එක නවත්තනවා. ඊට පස්සේ ඒ බලවත් දුක් වේදනාව ඉවර වෙනවා. ඒ දුක් වේදනාව නැති වුණාට පස්සේ ඒ මදුරුවගේ යම්කිසි විසක් තියෙනවද? ඒ විස ස්පර්ශයක් තියෙනවද? ඒක ශරීරය තුල තියෙනකන් ඒ දුක් වේදනාව තියෙනවා. ඊට පස්සේ අපි අඳුර ගන්නවා ටික වෙලාවකින් මේක නැතුව. ඒ මොකද? ඒ විස ස්පර්ශය නැති වුණාම දුක් වේදනාව නැති වෙනවා. ඉතින් ටික වෙලාවකින් ඒක සහනයටපත් වෙනවා. අන්‍ය ආකාරයට දුක් වේදනාව. සැප ස්පර්ශයත් ඒ වගේ. රස කෑමක් හම්බෙනවා. ඉතින් දැනගන්නවා මේ කෑම මම මේ බඩගින්නින් නිඳ මේ තරම් රහ. බඩගින්නින් ඉඳලා හොඳ රහ කෑමක් හම්බුනොත් පළවෙනි කට බොහොම රහයි. ඒ ස්පර්ශය තියෙනකම් සැප වේදනාව තියෙනවා. ඊට පස්සේ කන එක නවත්තපු ගම ඒ රහ හැම පිටීම කටෙන් නැතු වෙනවා. ඉතින් ආහාරය කට තුලදී තියුණ රසය සැප වේදනාව ආහාරය උගුරෙදිත් හම්බෙනවද? එහෙම නැත්නම් ආමාශයේදීත් හම්බෙනවද? නෑ. ස්පර්ශය තියෙනකම් විතරයි සැපේ තියෙන්නේ. ස්පර්ශය තියෙන්නේ දිව ආශ්‍රයෙන් තියෙනකොට විතරයි. ඉතින් මේ ආකාරයට මේ සැප වේදනාව හෝ දුක වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාව හෝ ස්පර්ශය නිසා පවතින ස්පර්ශය යම් තාක් වේලාවක් පවතිනවාද ඒ තාක් වේලාවකට ඒ සැප හෝ දුක හෝ උපේක්ඛා වේදනාව පවතිනවා කියලා දැනගන්න. ඉතින් යම් තාක් යම් වේලාවක ඒ ස්පර්ශය නැතුව ගියාද සැපත් සමනය වෙනවා දුකත් සමනය වෙනවා එහෙම නැත්නම් උපේක්ඛාව සමනය වෙනවා. හරියට උභය කාෂ්ඨයන් එහෙම නැත්නම් කාෂ්ඨ දෙකක් වියලි කෝටු දෙකක් එකට අතුල්ලුවාම උණුසුමක් හට ගන්නවද ගිනි නිපදවනවද? ඒ කෝටු දෙක එකට අතුලන එක නැවතුනොත් වෙන විදිහකට වෙන පැත්තකින් තිබ්බොත් ඒ උණුසුම නැතු යනවා වගේ ස්පර්ශ හේතුයෙන්. ස්පර්ශ හේතුවක් තමයි කියන්නේ ආස්ත දෙකක් එකට අතුලන එක කෝටු දෙකක් එකට අතුලනවා. ඒ ස්පර්ශ වෙනකොට තමයි උණුසුම හටගන්නේ. ඒ කෝටු දෙක දෙපැත්ත කරාම ස්පර්ශයක් නැත්තම් උණුසුමක් නැතු වෙනවා. අන්නේ ආකාරයට මේ සැප දුක උපේක්ඛා කියන වේදනාව ස්පර්ශයේ තියෙන තාක්කල් පවතිනවා කියලා අවබෝධ කරගන්න කියලා කියනවා. අන්න ඊට පස්සේ දැන් මේ ක්‍රමානුකූලව දැන් ගෙනියන්නේ දැන් අපි සලායතන විභංග සූත්‍රයේ ක්‍රමානුකූලව ආවා වගේ දැන් මෙතන ඉස්සල්ලාම් පඨවි ධාතුව කෙරෙහි තිබ්බැල්ම අඩු කරා ආපෝ ධාතුව කෙරෙහි තිබ්බැල්ම අඩු කරා. මේ භාවනා ක්‍රම පිහිනන අවස්ථාවක අපිට කරන්න පුළුවන් දෙයක් ආපෝ ධාතුව. යම් අභ්‍යන්තර ආපෝ ධාතුවක් තියෙනවද යම් බාහිර ආපෝ ධාතුවක් තියෙනවද ඒ මගේ නෙමෙයි කියලා හිතන්න පුළුවන්. මේ එළියේ තියෙන ජලයක් තියෙනවද ඒක මගේ නෙමෙයි. ඇතුලේ යම් කිසි ලයක් තියෙනවද කඳුලක් තියෙනවද මුත්‍රා තියෙනවද එහෙම නැත්නම් සෙම තියෙනවද හොටු තියෙනවද ඒවත් මගේ නෙමෙයි. මේ එළියේ තියෙන දේ මගේ නෙමෙයි වගේම තමයි ඇතුලේ තියෙන දේත් මගේ නෙමෙයි. එළියේ තියෙන දේ මේ හැමෙන් වෙන් වෙලා එළියේ තියෙන්නේ. ඒ එළියේ තියෙන දේ හැමේ ගෑවිලා තියෙද්දි හැමෙන් ඇතුලේ තියෙන දේ තියෙනවා. ඒ දෙපැත්තම මගේ නෙමෙයි කියලා අපිට සාමාන්‍යයෙන් මේ ගඟක මූදක බහැලා නානකුරුණත් විදර්ශනා කරන්න පුළුවන්. ඉතින් අන්න එහෙම සම්මප්‍රඥාවෙන් යථාභූත ඥාණයෙන් දකිනකොට ඔහුට තමන් තුල තියෙන ආපෝ ධාතුව කෙරෙහි කලකිරෙනවා. කලකිරෙන්නේ කොහොමද? මේක මගේ නෙමෙයි කියලා. ඒ කලකිරීම නිසා නොඇලීම ඇති වෙනවා. විරාගය ඇති වෙනවා. මෙන්න මේ ආකාරයට පඨවි ධාතු ආපෝ ධාතු වායෝ ධාතු තේජෝ ධාතු ආකාශ ධාතු කියන ධාතු පහ පිළිබඳ ඇල්ම අඩු කරා. ඊට පස්සේ විඥානයේ සැප දුක උපේක්ඛා කියන එක ඒ වේදනාවන් සමනය කිරීම දක්වා ගෙනාවා. වේදනාවන් තුන සමනය කරාට පස්සේ පිරිසුදු වූ උපේක්ෂා වේදනාව විතරක් ඉතුරු වෙනවා. මොකද සැප වේදනාව කෙරේ ඇලෙන්නේ නැහැ. සැප වේදනාව විඳිනකොට තමයි මතක් වෙනවා මේක මේ සැප ස්පර්ශය තියෙන තාක් විතරයි තියෙන්නේ. දුක් වේදනාව කෙරේ අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. මොකද දුක් වේදනාව තියෙන තාක් විතරයි මේ ස්පර්ශය තියෙන තාක් විතරයි මේ දුක් වේදනාව. ඒ හින්දා මේක අනිත්‍යයි කියන එක තේරෙනවා. උපේක්ෂා වේදනාවත් කෙරෙහි ඇලෙන්නේ නැහැ. මේ මම සාහනෙන් ඉදියට සැපත් දුකක් නැහැ කියලා දුක නැහැ කියලා හිතන් හිටියට මේ தත්ත්වය වෙනස් වෙච්ච ගම මේක වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ මාවහම දැන් මේ විදර්ශනා වඩන යෝගාවචරයාට යෝගියාට තියෙන්නේ පිරිසුදු උපේක්ෂාව විතරයි. මේ පිරිසුදු උපේක්ෂාව මේ ප්‍රභාසර වූ එකෙන් බුදුහාඳුර හඳුන්වන්නේ මේ ප්‍රභාසර වූ පිරිසිදු උපේක්ෂාව විතරක් ඉතුරු වෙනවා කියලා. මුලින් කිව්වේ විඥානීය ප්‍රභාසර වූ විඥාන විතරක් ඉතුරු වෙනවා කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන ධාතුන් පිළිබඳ ඥානය ඇති කරගත්තා. දැන් ඒ ආකාරයේ කියන විඥානයේ උපේක්ෂාව විතරක් පිරිසිදු ඉතුරු වෙනවා කියලා. හරියට දක්ෂ ස්වර්ණකාරයෙක් රන් භාණ්ඩ සාදන රන් කරුවෙක් ගතවැසියෙක් මේ කෝව බඳලා ඒ කෝව රත් කරනවලු කාලෙන් කාලයට ගිනි වැඩි කරනවලු කාලෙන් කාලයට දිය එහිනවලු කාලෙන් කාලයට තියෙන් දරිනවලු හරියට සුවය දුක්ඛය එහෙම නැත්නම් උපේක්ඛාව අන්න එහෙම උදාහරණයක් කියලා තියෙනවා. يعني කාලෙන් කාලයට මේකේ රත් කරනවා. දැන් මේක මේ කර්මන්නේ කරනවා. ඒ කියන්නේ මේ සිත මේ පිරිසුදු උපේක්ඛාසහගත සිත ඉදිරියට තව දෙයකට සුදුසු කරනවා. කොහොමද කරන්නේ? රන් කරුවේ මල බැඳුණු රත්තරන් ඝන රත්තරන් අරගෙන ඒ කෝවේ දමා ඒ කලින් කල කෝව රත් කරනවා. රත් කරනකොට දිය වෙනවා. දිය වුණාම ටික 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 රත් වෙන්න ඒකේ ගෑවිලා තියෙන කුණු ධාති පිච්චිලා ඉවර වෙනවා. ඉතින් මොකද කරන්නේ? එක්තරා ගානකට ඒක දිය කරලා තියාගන්න ඕන හින්දා සමහර වෙලාවට රත් කරනවා, සමහරලාට දිය හිනනවා නිවන්න හින්දා. සමහර වෙලාවට ඒ ගානට තියෙන්න අරිනවා. මෙන්න මේ ආකාරයෙන් මේ සැප සහිත සිත දිහා බලන් ඉන්නවා. දුක සහිත සිත දිහා බලන් ඉන්නවා. සමහරලාට උපේක්ඛාව දිහා මොනවත් නොකර බලන් ඉන්නවා. මෙන්න මේ ආකාරයට කාලයක් තිස්සේ මේ රණ පිරිසිදු කරනකොට මේ රත්තරන් වල තිබ්බ යම් ඉවත් කළ යුතු දෙයක් තියෙනවාද? ඒ සියල්ලම ඉවත් වෙලා ඉවරයි. පිරිසිදු ප්‍රභාසර රත්තරන් දිය වෙච්ච කර්මන්නේ වෙච්ච කියලා කියන්නේ කර්මන්නේ කියලා කියන්නේ ඕනම කර්මයකට සුදුසු ආකාරයට පත් වෙච්ච. දැන් මේ රණ යම්කිසි අච්චුවකට දැම්මොත් මුද්දක් හදන්න ඕන. අච්චුවකට දැම්මොත් මුද්දක් හැදෙනවා. මාලයක් හදන්න ඕන. අච්චුවකට දැම්මොත් මාලයක් හැදෙනවා. අන්න ඒ ආකාරයට ඕන ආකාරයකට හැදෙනවා. අන්න ඒ වගේ මේ ප්‍රභාසර වූ උපේක්ඛාව ඉතුරු වුණාට පස්සේ ඉතින් මේ යෝගාවචරයා කැමතිනම් ආකාසානංචායතනයේ පිණිස මේ උපේක්ඛාව යොදවනවා. යොමු කරනවා. ඒ යොමු කරාම ඔහුට හිතනවා මගේ සිතත් මෙන්න මේ ආකාසානංචායතනෙ පිළිබඳව වැඩුවොත් හොඳයි. ඒ වැඩුවොත් මට ඒක බොහෝ කාලයක් තිස්සේ සැප විඳින්න පුළුවන් කාරණයක් වෙනවා. කොයි තරම් කාලයක්ද? මහා කල්ප 20000. තරම් කාලයක් නෙවෙයි නේද? ඒ වගේ දැන් මේ පිරිසුදු ප්‍රභාසර වූ උපේක්ඛාව හිතනවා විඥානංචායතනයේ සඳහා මේ සිත වැඩුවොත් හොඳයි. මොන අච්චුවටද දාන්නේ? දැන් දාන්නේ විඥානංචායතනයේ කියන අච්චුවට මේ රත් කරන් දාන්නේ. හරියට මාලයක් හදන්න දානවා වගේ. එතකොට හිතනවා දීර්ඝ කාලයක් මට හිත සුව පිණිස පවතිනවා මේක. මහා කල්ප 40000. එහෙම නැත්නම් හිතනවලු මම මේ පිරිසිදු ප්‍රභාසර උපේක්ඛාව ආකින්චඤ්ඤායතනයේ පිළිබඳව යෙදුවොත් හොඳයි. මොනවාගේද? බොහොම ලොකු ආභරණයක් වගේ. මහා කල්ප 60000ක් විතර කාලයක් ඉන්න පුළුවන් කියලා හිතනවා. එහෙම නැත්නම් මේ පිරිසිදු ප්‍රභාසර උපේක්ඛාව, තෙක්කාසගත විඥානය මේ චතුර්ථ ඥානික විඥානය තමයි මේ යොමු කරන්න හදන්නේ. නේව සංඥා නා සංඥායතනය කරා යොමු කරා නම් හොඳයි. මහකල් 84000ක් හොඳින් ඉඳපු. මේ පුක්කසාති භික්ෂුවට පියවියෙන් චතුර්ථ ඥානය තිබුණා. ඉතින් බුදුරජාන් වහන්සේ චතුර්ථ ඥානය අනිත්‍යයි කියලා කිව්වා නම් එකපාරටම අවබෝධ කරන්නේ නැහැ. මොකද තදින් චතුර්ථ ඥානය සැපයට ඇලිලා ඉන්නේ. ඒ නිසා මේ පුක්කසාති භික්ෂුවගේ චතුර්ථ ඥානික මේ නිකාන්තිය එහෙම නැත්නම් මේ සියුම් ආසාව බුදුරජාන් වහන්සේ කඩලා බිඳලා අරූප සමාපatti කෙරෙහි ඇල්මක් ඇති කරනවා. මෙන්න මේ ආකාරයෙන් කියනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මෙසේ දැනගත යුතුයි. මම මේක ආකාසණං ඡායතනට හැරෙව්වොත් ඒක හොඳයි. නමුත් එයත් සංකතයි. සංකතයි කියන්නේ මොකද්ද? හේතුපත්වෙන් හටගන්නේ. හේතුව අතීතා කල් විතරයි පවතින්නේ. අපි කියන්නේ වාහනේ ගත්තට වඩා නෑ පෙට්‍රල් ගහන්න ඕනේ. පෙට්‍රල් ගහන කම විතරයි දුවන්නේ. පෙට්‍රල් නැති වෙච්ච ගමන් හිටින්න. අන්න ඒ වගේ. ඒ කියන්නේ සංකතයි. ප්‍රත්‍ය තියෙන්න ඕනේ පවතින්න. හේතුව තියෙන්න ඕනේ ඵලය ලැබෙන්න. ආකාසණං ඡායතනය කියන එක හේතු සහිතව තියෙන්නේ. ප්‍රත්‍ය සහිතයි. ඉතින් සංකතයි. සංකතයි කියලා කියන්නේ හැමදාම පවතින්නේ නැහැ, හේතුව තියෙනකන් විතරයි. මහාකල්ප 20000 වුණත් ඒකටත් කෙලවරක් තියෙනවා. විඥානං ඡායතනත් ඒ වගේ. ඒ ඥානයේ ඉපදීවීමෙන් උපපච්ච වේද්ද කර්මයේ බලය තියෙන එච්චර. අපරාපරි කර්ම පස්සේ ඵල දෙනවා. එනවාට ඉතින් ඒවා තිබුණට අපායෙ හිලා තින්නෝ ඒ කර්ම තියෙද්දි. මොකද අපායේ ඉන්න ඕන සත්වෙක්ට අපරාපරි වේද කර්ම තියෙනවා. හැමෝම නේව සංඥා නා සංඥා තැන්නෙන් ගිහිල්ලා තියෙනවා. දැන් මේ ඉඳ ගණ්ඩ බරුව ඇඹරි ඇඹරි හිටියට හොඳට මේ නේව සංඥා නා සංඥා තැන්නෙම ගියපු කට්ටිය මේ. ඔව් කල්ප 84000ක් එමෙ ඉඳලා ආපු කට්ටිය තමයි මේ ඉන්නේ. මොකද බුදුහාමුදුරුවෝ එහෙම පෙන්නනවා. අනමතග්ග සංසාර කියලා කියන්නේ මේ කෙලවරක් දකින්න බැරි මේ සංසාරේ ගිය නැති තැනක් නැහැ. ගිහිල්ලා නැති සුද්ධාවස වලට විතරයි. මොකද අනාගාමී වෙලා නැති හින්දා අනික් හැමතැනටම ගිහිල්ලා තියෙන්නේ. ඒකයි මේ බණ කිව්වම තේරෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ ආකාසණං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේවසඤ්ඤා නාසඤ්ඤායතනේ කියන හතර සංකත බව දැන් මේ පුක්කුසාති භික්ෂුවට තේරුම් කරවනවා. සංකතයි කියලා කියන්නේ ඒකත් වැඩක් නැහැ කියන එක. ඒකත් හැමදාම තියෙන්නේ නැහැ. පුක්කුසාති භික්ෂුවගේ තණ්හාව රූප ඥාන චතුර්ථ ඥානයේ ඉඳලා ඒ උපේක්ඛා ඒකග්ගතා කියන අංග දෙකෙන් යුක්ත චතුර්ථ ඥානයේ ඉඳලා අරූපාවච සමාධි සමාපatti දක්වා ඉහළ නංවලා එතනින් බිඳලා දානවා. මොකද තමන් ඉන්න තැනින් බිඳින්න අමාරු වෙනවා. අරූප ධාන හතර සංකත බව දැනගන්න මේ භික්ෂුව යෝගාවචරයා එය අභිසංස්කාර වශයෙන් වඩන්නේ නැවත කර්ම එක්ස්ප්‍රස් කිරීමක් වශයෙන් තණ්හා වශයෙන් වඩන්නේ චේතනා වඩන්නේ භව කියලාවත් විභව කියලාවත් භවය පිණිස හෝ භවය නැතිවීම පිණිස හෝ චේතනා වඩන්නේ සෝ නේවතං අபிසංකරන්තෝ අනபிසංචේතයන්තෝ භවායවා විභාවය නචකින්චි ලෝකේ උපාදීත මේ ලෝකේ උපාදාන වශයෙන් ගන්නේ නැහැ ඒ නිසා මොකද ජීවිතය වේවා කියලා හෝ නොවේවා කියලා ගන්නේ නැති හිත අනුපාදියන් පරිතස්සත උපාදාන නැති වුණහම හැවීමක් නැහැ අපරිතස්සම් පච්චත්තං වේව පරිනිබ්බාය හැවීමක් නැත්තම් තමන් තුළම පිරිණි වුණා කියලා කියන්නේ ඛීනා ජාති භුසිතම් බ්‍රහ්මචර්යා ජාතිය ඛීන වුණා බ්‍රහ්මචර්යාව සරිසරලා ඉවරයි කතං කරණියං කරන්න ඕන දේ කරලා ඉවරයි නාපරං ඉත්තත්තාය මේන් එහා කරන්න දෙයක් නැහැ යනුවෙන් ඔහුට තේරෙනවා පජානාති සුඛං චේ වේදනං වේදේති ස අනිච්ඡාති පජානාති මෙන්න මේ යෝගාවචරතෙම සප වේදනා විඳිනකොට ඒ අනිත්‍යයි දැනගන්නවා අනජ්ජෝසිතාති පජානාති එය තුලට බැසගත යුතු නැහැ කියලා දැනගන්නවා ඒ කියන්නේ ඒ තුල ගිල යුතු නැහැ සප වේදනාව මේක හොඳයි කියලා හිතිය යුතු නැහැ කියලා දැනගන්නවා අනබිනන්දිතාති පජානාති. එයින් සතුටු විය යුතු නැති බව දැනගන්නවා. නන්දන කියලා කියන්නේ සතුටු වෙනවා. අභිනන්දන කියලා කියන්නේ වඩා සතුටු වෙනවාට. අනබිනන්දන කියලා කියන්නේ සතුටු වෙනවා. අනබිනන්දිතාති අනබිනන්දිතාති පජානාති. දුක්ඛං චේ වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති. දුක වේදනාව විඳිනකොටත් මේ අනිත්‍යයි දැනගෙන විඳිනවා. ඒ තුල බැසගත යුතු නැහැ කියලා දැනගෙන විඳිනවා. එයින් සතුටු විය යුතු නැති බව දැනගෙන විඳිනවා. ඉතින් හිතන්න පුළුවන් කොහොමද මේ දුක් වේදනා සතුටු වෙන්නේ කියලා නේද? සමහරවල්ලාට හිතන්න පුළුවන්. සතුට නැති වෙන්නේ නැහැ. මේ සතුටු විය යුතු දෙයක් නෙමෙයි. මේ උද්දාමයටපත් විය යුතු දෙයක් නෙමෙයි කියලා දැනගෙන විඳිනවා ඉතින්. ඒ කියන්නේ සුඛං වේදනං වේදේති. දැන් සැප වේදනාව විඳිනවා. හැබැයි අනිත්‍යයි කියලා දැනගෙන. මේක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා දැනගෙන. මේක ඇලිය යුතු නැහැ කියලා දැනගෙන. සතුට අඩු වෙනවා කියලා එකක් නෙමෙයි වෙන්නේ. සතුටෙන් මොලාටපත් වෙන්නේ නැහැ කියලා එකක් වෙන්නේ. මොකද දැන් අපි රස කෑමක් කනවා කියලා කෑමේ රස අඩු වෙන්නේ නැහැ. හැබැයි කෑම කනවා අඩු වෙන්නේ. රස විඳීම අඩු වෙන්නේ රස රාග විඳීම නැති තමයි වෙන්නේ. කියන්නේ ඒ කියන්නේ දැන් බුදුරජාන් වහන්සේ රස විඳුමින් වළඳනවා රස රාග නොවිඳුමින් වළඳනවා කියලා කියන්නේ ඒකයි. බ්‍රහ්මාවි සූත්‍රයේ මතකයි.
රසයි කියලා දැනගන්නවා ඒක මේ.
බ්‍රහ්මාවි සූත්‍රයේ කියන්නේ බුදුරජාන් වහන්සේ රස විඳුමින් වළඳයි රස රාග නොවිඳුමින් වළඳයි. ඔහු වදන් උපේක්ෂා වේදනාව විඳින කොටත් ඒ අනිත්‍යයි කියලා දැනගෙන තමයි විඳින්නේ. මෙන්න මේ විදිහට ඔහු සැප වේදනාවක් විඳිනවා නම් කෙලෙස් වලින් තොරව තමයි විඳිනවා කියන්නේ. සැප වේදනාවක් නැති වෙනවා කියලා කියන්නේ. දුක් වේදනා විඳිනවා නම් කෙලෙස් වලින් තොරව වේදනා විඳිනවා. උපේක්ඛා වේදනා විඳිනවා නම් කෙලෙස් වලින් තොරව විඳිනවා. ඉතින් ඔහු කාය පරියන්තිකම් වේදනම් වේදියමානෝ කාය පරියන්තිකම් වේදනම් වේදියාමීති පජානාති. කය තියෙන තාක් විඳින වේදනා විඳිනකොට මේ කය නිසා හටගන්න වේදනා මේව කය තිනකම් විතරයි කියලා දැනගෙන ඉන්නවා. ජීවිත පරියන්තිකම් වේදනම් වේදියමානෝ ජීවිත පරියන්තිකම් වේදනම් වේදියාමීති පජානාති. මේ ජීවිතයේ තිනකම් විඳින්න තියෙන වේදනා කියලා දැනගෙන ඒ ජීවිතයේ තිනකම් ලැබෙන වේදනා විඳිනවා. කායස්ස බෙහෙදා පරම්මරණ උද්ධං ජීවිත පරියාදාන. කය බිනීමෙන් පසුව මරණින් පසුව උද්ධං ජීවිත පරියාදාන. එයින් පසුව උඩ ජීවිතයක් අල්ලා ගැනීම. ඉදේව සබ්බ වේදිතානි අනබිදන්තානි සීති භවිසanti. ජීවිතයක් ඇද නොගැනීමෙන් මේ කියන්නේ තව මේ ජීවිතයේ බිඳීමෙන් පසුව ඇතිවන තව ජීවිතයක් ග්‍රහණය නොකර ගැනීමෙන් අනබිනන්දිත වූ ඔහු සතුටටපත් නො වූ ඔහු දාමයටපත් නො වූ ඔහු ඒ පිළිබඳ සියලුම වේදනාව ඔහු තුළම සීතල වෙනවා. සීති භවිස්සති කියලා කියන්නේ නිවෙනවා. නිවන කියලා කියන්නේ අන්නේ සප වේදනාව දුක් වේදනාව උපේක්ඛා වේදනාව කියන වේදනා විඳිනකොට මේවා හය තියෙනකම් විතරයි. මොකද මම මේ භවය පිළිබඳ මේ ජීවිතය පිළිබඳ තණ්හාවක් නැහැ. එන ජීවිතය පිළිබඳ තණ්හාවක් නැහැ. මේ කය බිඳීමෙන් පසුව තව කයක් මම අල්ලගන්නේ නැහැ. කීනා ජාති කියන්නේ ඒකයි. ඉපදීම ඉවර කළා කියන්නේ ඒකයි. මම තව ඇඟක් අල්ලගන්නේ නැහැ. පංචස්කන්ධයක් අල්ලගන්නේ නැහැ. යනුවෙන් ඔහුට ඥානය පවතිනවා. ඉතින් ඔහු තුල සියලු වේදනාම සතුටු නොවීම නිසා නොඇලීම නිසා ඔහු තුල වේදනා පිළිබඳ සිහිය පවතින නිසා අනිත්‍ය වශයෙන් සියලු වේදනාවන් ඔහු පිළිබඳ සියලු වේදනා සීතල වෙනවා. සීති භවිස්සanti පජාන. හරියට භික්ෂූනි තෙල් නිසා වැටිය නිසා ප්‍රදීපේ දැල්වෙනවද? තෙල් ප්‍රදීපේ දැල්වෙනවද? තෙලත් ඡේවීමෙන් වැටියත් ඡේවීමෙන් වෙන ආහාර නැතිවීමෙන් ඒ ප්‍රදීපේ එතනම නිවි යනවද? අන්‍ය ආකාරයට මේ කය තියෙනකම් විතරයි ජීවිතේ තියෙනකම් විතරයි. අර තෙල් නිසා වැටි නිසා තෙල නිසා වැටිය නිසා මේ පහන දැල්වෙනවා වගේ මේ කය තියෙනකම් විතරයි මේ ජීවිතේ තියෙනකම් විතරයි මේ වේදනාව කියලා දැනගන්න. අන්න ඒ කය බිඳීමෙන්, කය නැතිවීමෙන්, ජීවිතය බිඳීමෙන් මේ වේදනාව ඉවර වෙනවා කියලා දැනගන්න. සීතල බවට පත් වෙනවා. පහන් දැල නැති වුනහම එතන තියෙන උණුසුම නැති වෙලා සීතල වෙනවා. අන්‍ය ආකාරයේ මේ කය බිඳුනහම, ජීවිතය බිඳුනහම සියලු වේදනාවන් සංසිඳීමෙන් සීතල වෙනවා. නිවනටපත් වෙනවා කියලා දැනගන්න. පඤ්ඤා දිඨානය කියලා කියන්නේ පරම වූ ආර්ය වූ ප්‍රඥාව. සබ්බ දුක්ඛක්ඛය ඥානං, සියලු දුක ක්ෂය කිරීමේ ඥානෙ. කාය තියෙන නිසා, ජීවිතය තියෙන නිසා වේදනාව විඳිනවා. ඒක නැති වුණාම සියලු වේදනාවන් සීතල වෙලා යනවා කියන ඥානය තමයි පරම වූ ආර්ය වූ ඥානය කියලා කියන්නේ. සබ්බ දුක්ඛක්ඛය ඥානං කියලා කියන්නේ මේ අරහත්ඵල විමුක්තියේ සිටින ඔහුට හෙළවීමක් නැහැ. අකුප්පා කියලා කියන්නේ යමක් බොරුද, එය මෝස ධර්මයක්. යමක් සත්‍යද, එය අමෝස ධර්මයක්. යම් සත්‍යක් තියෙනවා නම්, අමෝස ධර්මයක් තියෙනවා නම්, එයින් හොඳම දේ තමයි නිර්වාණය කියලා, නිබ්බාණං. තං සච්ඡං යං අමෝස ධම්මං නිබ්බාණං හැමෙන් හඳුනනවා. මෙන්න මේ ආකාරයට සමන්විත භික්ෂුව පරම වූ සත්‍ය අධිඥාණයෙන් සමන්විතයි කියලා කියනවා. තස්මා ඒවං සමන්නාගතෝ භික්ඛු ඉමිනා පරමේන සත්‍යාදිඨානෙන සමන්නාගතෝ හෝති. ඒතං භික්ඛු පරමං අරිය සත්‍යං. එයයි භික්ෂූනි පරම වූ ආර්ය සත්‍ය යදිදං අමෝස ධම්මං නිබ්බාණං. පරම වූ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? අමෝස ධම්මං. යම් මේ අමෝස ධර්මයක් තියනද නිබ්බාණය, නිර්වාණය. පෙර ඔහුට විදර්ශනා ඥානය නැති වෙලාවේ ඔහුට උපාදාන තිබුණා නම්, දැන් ඒ උපාදාන, ඒ කියන්නේ ඔහු තදින් අල්ලගත් දේවල් තිබුණාද, ඒවා දැන් උච්චින්න මූලා, මුලින්ම උදුර්ලා ගත්තා වගේ ගහක්, තාලාවත්තුගත තල් ගහක් මුදිනින් සිදුවා වගේ, ආයි වැඩිවීමක් එන්නේ නැහැ. මුලිනුත් ගැලෙව්වා, උඩිනුත් කැපුවා, අනභවගත, ආයි ඇති වෙන්නේ නැති ආකාරයටම පත් කර. ආයතින් අනුපාද ධම්මා කියන්නේ ඒක. ආයි උපාද ධර්මයක් වෙන්නේ අනුපාද ධම්මා කියන්නේ. මෙන්න මේ විදිහට තමන්ගේ තිබ්බ තණ්හාවල්, තමන්ගේ තිබ්බ ලෝභ ධර්මයෝ මුලින් උදුරලා අරගෙන උඩිනුත් කපලා ආයි ඇතිනවන ආකාරයට නැති කරනවට කියනවා පරම වූ ඡාගාදිත්තාණය කියලා. චතුරාදිත්තාණ කියලා කිව්වේ ඉස්සෙල්ලා. දැන් ඉස්සෙල්ලා කියන්නේ සත්‍යාදිත්තාණ. පඤ්ඤාදිත්තාණිකෝ සත්‍යාදිත්ත, දැන් ඡාගාදිත්තාණ. මේ සියලු උපාදාන අතහැරීම කියලා කියනවා. සබ්බූපදී පටිනිස්සග්ගෝ ඒසෝ හි භික්ඛූ පරමෝ අරියෝ ඡාගෝ. යයි භික්ෂුව පරමෝ ආර්ය වූ ත්‍යාගය, අතහැරීම, දන් දීම, හැගිදීම. යදිදන් සබ්බූපදී පටිනිස්සග්ගෝ සියලු උපදීන්ගේ සංසිදීම තමයි පරම වූ ඡාගාදිත්තාණය. පෙර තිබුණනම් විදර්ශනාව නැති කාලේ රාගයක්, සරාගයක්, ඇලීමක්, ඒ සියල්ලම මුලින් උදුරලා ගත්තා, උඩින් කපල දැම්මා, ආයෙ එන්න බැරි ආකාරයකට පත් කරා. යම් ද්වේෂයක් තිබුණනම්, ව්‍යාපාදයක් තිබුණනම් විදර්ශනාව නැති කාලේ, අන්න යත් මුලින් උදුරලා දැම්මා, උඩින් කපල දැම්මා, ආයෙ ඇතිනෝන ආකාරයකට බවට පත් කරා. යම් මෝහයක් තිබුණනම් ඒ මෝහයත් නැති කරා. අන්න ඒ අදිෂ්ඨාන තුනෙන් සමන්විත නම් කියනවා පරම වූ උපසමාදිත්තාණයෙන් සමන්විතයි. මොනවද? ඒසෝ හි භික්ඛු පරමෝ අරියෝ උපසමෝ යදිදං රාග දෝස මෝහානං උපසමෝ. මෙයයි භික්ෂූනි පරම වූ සංසිඳීම. යම් ඒ රාග ద్వේෂ මෝහවල සංසිඳීමක් තියෙනවා. පඤ්ඤං නපමජ්ජය සච්චමනුරක්ඛේ ඡාගමනුබ්‍රූහේ සම්තිමේව සෝ සික්ඛේ යාති. පඤ්ඤං නපමජ්ජය සච්චමනුරක්ඛේ ඡාගමනුබ්‍රූහේ සම්තිමේව සෝ සික්ඛේ යා ඉතියං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං. පඤ්ඤං නපමජ්ජය කියලා කිව්වේ මෙන්න මේ සඳහා. මොකද පඤ්ඤං නපමජ්ජය කියලා කිව්වේ? පඨවි ධාතු ඉඳලා. දැන් මේ ගොඩක් දුරයි මේක. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු ගැන සංසිඳීම. නොඇලීම. ඊට පස්සේ සැප දුක උපේක්ඛා ගැන සංසිඳීම. ඊට පස්සේ ඒ උපේක්ඛාසිත අරූප ධාන දක්වා ගෙනේම. ඒ අරූප ධාන වල නොඇලීම. අරූප ධාන වල නොඇලීම නිසා කාය පරියන්තික ජීවිත පරියන්තික, කියන්නේ කාය තියෙනකන් ජීවිතේ තියෙනකන් විතරයි මේ වේදනාව විඳින්නේ කියලා කියන එකට තමයි කියන්නේ පඤ්ඤං නප්පමජ්ජේ කියලා. සත්‍ය මනුරක්කේ කියන්නේ මොකද්ද? පරම වූ ආර්ය වූ සත්‍ය කියන නිර්වාණය රකින්නවා. ඡාගමනුබ්‍රූහේ මනස දන් දීමට වඩනවා කියලා කියන්නේ මොකද්ද? සියලු උපාදාන අතහරිනවා, සියලු උපාදාන දන් දෙනවා. තමන්ගේ තණ්හාවල් අතහරිනවා, උපාදාන අතහරිනවා. සම්තිමේවසෝ සික්ඛෙය්‍යා කියන්නේ ඔහු තමන් තුළම සාන්ත වෙනවා, හික්මෙනවා කියලා කිව්වේ මෙන්න මේකට කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යත් ඇතිනම් මඤ්ඤුස්සවා නප්පවත්තන්ති. යම් තැනක හිටියොත් මංචනාව පවතින්නේ නැද්ද? මංචනාව කියලා කියන්නේ හැඟීම, සංකල්ප. ඒ මංචනාව කියන එකට කියන වචනයක් නැහැ. මේ උදාහරණ කිව්වට තේරෙයි. යම් කිසි හැඟීමක්, සංකල්පයක්, සිතුවිල්ලක්, කල්පනාවක්, විතර්කයක් තියනවද? ඒ සියල්ලම මංචනාව. යත් ඇතිනම් මඤ්ඤුස්සවා නප්පවත්තන්ති. යම් තැනක හිටියොත් මංචනාව පවතින්නේ නැද්ද? මඤ්ඤුස්සු වේකෝපන නප්පවත්තමානේ මුනි සන්තෝති උච්චති. මංචනාව පවතින්නේ නැති වුනහම ඒ මුනිතුමා සාන්තයි කියලා හවසනවා. එය කුමක් සඳහා කියන ලද්ද? මෙන්න මේ සඳහා කියන ලදී. අස්මීති බික්කු මඤ්ඤිත මෙතං. මම ඉඳිමි කියලා හැඟීමක් තියෙනවා. මේ මම කියලා හැඟීමක් තියෙනවා. මම රූප සම්පන්නයි කියලා හැඟීමක් තියෙනවා. මම අරූප සම්පන්නයි කියලා හැඟීමක් තියෙනවා. මම අනාගතේ මෙන්න මේ ආකාරයට වෙනවා කියලා හැඟීමක් තියෙනවා. මම ධනවත් වෙනවා. මම භාවනානු යෝගී වෙනවා. මම සමාධි සම්පන්න වෙනවා. මම සීල සම්පන්න වෙනවා. මම උපාධිධාරියෙක් වෙනවා. මම මෙන්න මේ තරාතිරමට උසස් වෙනවා. යනාදි වශයෙන් මම වෙනවා කියලා හැඟීමක් තියෙනවා. මම නොවෙනවා කියලා හැඟීමක් තියෙනවා. මම පස්පවින් වලකිනවා. මම පස්පව කරන කෙනෙක් නොවෙනවා. මම ධ්‍යාන නැති කෙනෙක් නොවෙනවා. මම ප්‍රඥා නැති කෙනෙක් නොවෙනවා. මම මිත්‍යා දෘෂ්ටිකෙක් නොවෙනවා. යනාදි වශයෙන් සිතුවිලි හැඟීම් තියෙනවා. මම රූපවත් කියලා හිතනවා. මම අරූපවත් කියලා හිතනවා. මම සංඥාවක් සහිතයි. මට වෙනස් හඳුනා ගැනීමක් තියෙනවා. එහෙම නැත්නම් මට සංඥාවක් නැහැ. නැත්තම් මට සංඥාවක් ඇත්තෙත් නැ නැත්තෙත් නැ. නේව සංඥා නාසඤ්ඤී කියලා හිතන. මෙන්න මේ ආකාරයට සියලු ආකාරයේ හැඟීම් තියෙනවා. මේ සියලුම හැඟීම් භික්ෂුව රෝගය. මඤ්ඤිතං භික්ඛු රෝගෝ මඤ්ඤිතං ගණ්ඩු. මේ සියලු මංචනාව gediyak sarva piruna gediyak. කිසිම සැපයක් නැති වටේටම තුළ දෙහෙම් පිටින්ම සරව පෙරුණ දුබද වූ පිළිකුල්ලෝ සරව පෙරුණ ගෙඩියක්. මඤ්ඤිතං සල්ලං. මේ සියලු මංචනාව තදින් කීදා බහපු උලක්. මේ ගලව ගන්න බැරුව ඉන්නේ. තදින් කාවැදිලා තියෙන්නේ. ගලව ගන්න අමාරුයි. කීදා බහලා තියෙන්නේ තමන් තුළට. සබ්බ මඤ්ඤිතානං ත්‍වෙවික්ඛු සමතික්කමා මුනි සන්තෝති උච්චති. මේ සියලු මංචනාව පවු කරගෙන ගියොත් තමයි ඒ මුනිතුමා සාන්තයි කියලා කියන්නේ. මුනිකෝ පන බික්කු සන්තෝ සාන්ත වූ මුනිතුමා භික්ෂූනි න ජායති. එයා ඉපදෙන්නේ නැහැ. න ජීයති. එයා දිරන්නේ නැහැ. න මියති. එයා මිය යන්නේ නැහැ. න කුප්පති. කිසිමකින් කිසිම ආකාරයකින් හෙලවෙන්නේ නැහැ. න විහෙසති. ඒ නිසා ඔහුට කිසිම වෙහෙසක් නැහැ. මොකද කිසිම දෙයකින් පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති කියන්නේ ලෝක ධර්ම වලින් ස්පර්ශ කළත් ඔහු කම්පාවටපත් වෙන්නේ නැහැ. මොකද න කුප්පති. ඔහු හෙලවෙන්නේ නැහැ. එහෙනම් න විහෙසති. ඔහුට වෙහසක් නැහැ. මම මේකෙන් බේරිලා ඉන්න ඕනි කියලා වෙහසක් නැහැ. සාන්ත වූ මුනිතුමා ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ නැති හින්දා දිරන්නේ නැහැ. න ජීයති. න ජායති. න ජීයති. න මියති. එහෙනම් මියන්නේ නැත්නම් දිරන්න නැත්නම් මැරෙන්නේ නැහැ. නේ? දිරන්න නැත්නම් මැරෙන්නේ නැහැ. දිරණින් ඉඳන් මැරෙන්නේ. න කුප්පති. වෙනස් ආකාරයකට පත් වෙන්නේ නැහැ. ඒ හින්ද න විහෙසති. ඔහුට වෙහසක් නැහැ. සම්පිස්ස බික්ඛු නත්ති යෙන ජායත. ඔහුට ඒ පිළිබඳව ඒ කියන්නේ ඇතුළතම සාන්ත වෙලා නම් ඔහුට යම් කාරණයකින් ඔහු ඉපදෙනවද? ඒ කාරණය ඔහුට නැහැ. මොකද ඔහුට සියලුම හැඟීම් නැතිලා තියෙනවා. මංචනාව එකක්වත් නැහැ. මොකද සාන්ත වූ මුනි කියන්නේ සියලුම හැඟීම් පවු කරගෙන යන්න ඕන. ඉපදෙන කාරණා නැති වුනහම ඔහු ඉපදෙන්නේ නැහැ. අජායමානෝ කිං ජීයසිති. ඉතින් ඉපදෙන්නේ නැත්තම් කුමක් දිරන්නද? අජීයමානෝ කිං මීයසිති. දිරන්නේ නැත්තම් මොනවා මැරෙන්නද? අමීයමානෝ කිං කුප්පිස්සති. මැරෙන්නේ නැත්තම් කොහොම හෙලවෙන්නද? වෙනස් ආකාරයකට පත් වෙන්නද? අකුප්පමානෝ කිස්ස වෙහෙසති. වෙනස් වෙන්නේ නැත්තම් මොකකින් වෙහෙසට පත් වෙන්නද? යත්තිතම් මඤ්ඤුස්සවා නප්පවත්තන්ති. යම් තැනක හිටියොත් මංචනාව පවතින්නේ නැහැ. මඤ්ඤුස්ස වේ කෝපන නප්පවත්මානේ මුනි සන්තෝති උච්චති. මංචනාව නැති වුණාම ඒ මුනිතුමා සාන්තියයි අවසනවා. ඉති යන්තම් වුත්තං ඉදමෙතම් පටිච්ච වුත්තං. ඉහෙ යමක් සඳහන් කළාද? ඒ මේ සඳහා සඳහන් කරලාදී. ඉමං කෝ මේ ත්වම් බික්ඛු සංකිට්ඨේන ච ධාතු විභංගං ධාරේහිති. මෙන්න මෙයි භික්ෂුව සංක්ෂේපෙන් ච ධාතු විභංගයයි දරව්. පුක්ඛසාදි භික්ෂුවට ච ධාතු විභංගය දේශනා කරලා ඉවරුණාම පුක්ඛසාදි භික්ෂුවට හිතෙනවා සත්තා කිරමේ අනුපත්තෝ සුගතෝ කිරමේ අනුපත්තෝ සම්මා සම්බුද්ධෝ කිරමේ අනුපත්තෝ යන අදවශයෙන් සාස්සුන් වහන්සේ මගේ පැමිණියා. සුගතයන් වහන්සේ පැමිණියා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැමිණියා. එහෙම හිතලා උත්හායසනා ඒකාන් සංචීවරං කත්වා භගවතෝ පාදේසු සිරසා නිපතිත්වා භගවන්තං එතදෝච. නැගිට සිවුර ඒකාංශ කොට භාගතුන් වහන්සේගේ පාදෙහි සිරසින් වැටිලා මෙන්න මෙහෙම කිව්වා. අච්චයෝ මම්බන්තේ අච්චගමා යථා භාලං යථා මූල්ලං යථා කුසලං. වහන්ස වැරද්ද මාව පහු කරගෙන ගියා. වැරද්ද යම්සේ බාලයෙක්ව මෝඩෙක්ව පහු කරගෙන යනවද, පරාද කරනවද, ඒ ආකාරයට අකුසලය මාව පහු කරගෙන ගියා. ඒ මම යෝහං භගවන්තං ආවුසෝවාදේන සමුදාචරිතබ්බං මංචිස්සං. ඒ මම භාගතුන් වහන්සේ ආවුසෝවාදේ මිත්‍ර වාදෙන් ආමන්ත්‍රණය කළ යුතුයි හිතුවද? තස්සමේ භන්තේ භගවා අච්ඡං අච්ඡයතෝ පතිගන්නාතු ආයතින් සංවරායති. භාගතුන් වහන්සේ ආදි සංවරයේ පිණිස මතු සංවරයේ පිණිස භාගතුන් වහන්සේ මගේ වැරද්ද වැරද්ද හැටි පිළිගන්නාසේක්වා. තග්ගත්වං බික්ඛු ඒකාන්තියම තොප භික්ෂුව අච්චයෝ අච්චගම යථා බාලං යථා මූලං යථා කුසලං. ඒකාන්තියම තොප භික්ෂුව බාලෙක්ට වුණා වගේ මෝඩෙක්ට වුණා වගේ අකුසල සහිත පුද්ගලෙක්ට වුණා වගේ අකුසලයේ තොප ඉක්මවගෙන ගියා. අකුසලයේ තොප යටත් කරගත්තා. යං මං ත්වං ආවුසෝ වාදේන සමුදාචරිතබ්බං අමංකිත්. ඒ තොප මට මිත්‍ර යයි ආමන්ත්‍රණය කළ යුතුයයි සිතුවෙහිද? යතෝච කෝ ත්වං බික්ඛු අච්ඡං අච්ඡයතෝ දිස්වා යථා ධම්මං පටිකරෝසි. ඒ තොප භික්ෂුව වැරද්ද වැරද්ද හැටියට දැකලා පිළියම් කිරීමට සිතනවාද? තං තේ මයම් පතිගන්නා. ඒ මම පිළිගන්නවා. බුද්ධිහෙසා බික්ඛු වෘද්ධියක් යනුවෙන් එය පවසන්නේ භික්ෂුව. ඒ කියන්නේ දියුණුවක් යයි කියලා හඳුන්වන්නේ. අරියස්ස විනීයෝ අච්ඡං අච්ඡයතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති ආතින් සංවරං ආපච්චති. ඒ ආර්යන්ගේ විනේහි වැරද්ද වැරද්ද හැටියට දැකලා ධර්මානුකූලව ප්‍රතිකර්ම කරනවාද? ආච සංවරයේ පිණිස. ලබේහ්‍යං බන්තේ භගවතෝ සන්තිකේ උපසම්පදಂತಿ. භාගතුන් වහන්සේ ඔබ වහන්සේ සමීපෙහි මට උපසම්පදාව ලැබේවා. පැවිදිලා ඉන්න. පරිපූර්ණං පනතේ බික්ඛු පත්චීවරಂತಿ. භික්ෂුව තොපට පාත්‍ර සිවුරු සම්පූර්ණද? නකෝ මේ බන්තේ පරිපූර්ණම් පත්ත චීවරණ. නෑ ස්වාමිනී මට පාත සිවුරු සම්පූර්ණ නෑ. නකෝ භික්ඛු තථාගතෝ අපරිපූර්ණ පත්ත චීවරං උපසම්පාදෙන්ති. භික්ෂුව භාගතුන් විසින් අපරිපූර්ණ පාත්ත සිවුරු සහිත භික්ෂුව උපසම්පදා කරන්නේ. උපසම්පදා වෙන්න අටපිරිකර තියෙන්න ඕනේ. ඒ හිඳ තමයි අටපිරිකරක් පූජා කරන්න ඕනේ නේ. අතකෝ ආස්මා පුක්කුසාති භගවතෝ භාසනං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායසනා භගවන්තං අභිවාදිත්වා පදක්කිනං කත්තා පත්ත චීවර පරියේසනම් පක්ඛාමි. එවිට ආයුෂ්මත් පුක්කුසාති භගතුන් වහන්සේගේ භාසිතේට සතුටු වී අනුමෝදන් වී නැගිට භාගතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිනා කොට පාත සිවුරු සෙවීම සඳහා පිට වුණා. අතකෝ ආයස්මං පුක්කුසාතිම් පත්ත චීවර පරියේසනං චරන්තම් බන්තගාවී ජීවිතා වරෝපේසි. එවිට ආයුෂ්මත් පුක්කුසාති භික්ෂුව පාත සිවුරු පරියේෂණයට සැසිරෙන විට බන්තගාවී කලබල වූ ගවදනක් විසින් ජීවිත අවරෝපීසි, ජීවිතය නැති කළා. හතර දෙනෙක් එහෙම වුණාලු. සිටූරු හතර දෙනෙක් එක් ගණිකාවක් තමන්ගේ සතුටුවීම සඳහා එක්ක ගිහින් උයනකට ගිහිල්ලා දහසක් අය කරන ගණිකාවක් අරන් ගිහිල්ලා ඒ උයනේදී කල්පනා කරාලු දවසේ අන්තිමට අපි හතර දෙනා විතරයි ඉන්නේ. එක කවුරුත් නැහැ. එහෙනම් මේ සල්ලි ටික දෙන්න ඕනේ. සල්ලි ටික අරගෙන මේස්ත්‍රියගේ ආභරණ ටිකත් අරගෙන මේස්ත්‍රිය මරලා දාමු. ඉතින් ඒ ස්ත්‍රිය මරණ වෙලාවේ හිතුවලු මොහු මගේ ආභරණත් අරගෙන මගෙන් සතුට වෙලා මාව මරලා දාන්න තරම් සාහසිකයි. මම මොවුන්ගෙන් දිගටම පලි ගන්නවා. ගණිකාව ආත්ම ගණනාවකදී යක්ෂණීය වේශයකින් ඇවිල්ලා මේ හතර දෙනාව මරනවා. ඉතින් එක්කෙනෙක් තමයි මේ පුක්කුසාති භික්ෂුව. එක්කෙනෙක් බාහිය දාරුචීරි. තව එක්කෙනෙක් තම්බදාටික චෝර. තව එක්කෙනෙක් සුපබුද්ධ කුට්ටි කුෂ්ඨ රෝගියා සෝතාපන්න වෙච්ච. මෙන්න මේ ආකාරයට අන්තිම ජීවිතේ මනුස්ස ජීවිතේ අන්තිම මනුස්ස ජීවිතේ ඒ යක්ෂණිය ගවදෙනක වෙස්යෙන් ඇවිල්ලා අනලා මරනවා. එවිට රැස්වෙච්ච බොහෝ භික්ෂූන් භාගතුන් වහන්සේ ළඟට ඇවිත් භාගතුන් වහන්සේට වැඳ පැත්තක වාඩි වී භාගතුන් වහන්සේෙන් අහනවා, මේ පුක්කුසාති කුලපුත්‍රයා භාගතුන් වහන්සේ ළඟ සංක්ෂේපයෙන් කෙටියෙන් කියපු මේ අවවාදෙන් අවවාද ලැබිලා කාලක්‍රියා කරා, ඔහුගේ ඉපදීම කොහොමද, ඔහුගේ ඊළඟ ජීවිතය කොහොමද? පඬිතෝ භික්ඛවේ පුක්කුසාති කුලපුත්තෝ. පුක්කුසාති කුලපුත්‍රයා භික්ෂූනි පඬිතයි. පච්චපාදි ධම්මස්සානු ධම්මං, ධර්මානුධර්මය අවබෝධ කරා. නචමන් ධම්මාධිකරණං විහෙටසි, ධර්ම හේතුවෙන් මාව වෙහෙසට පත් කරේ නෑ. නැවත නැවත ධර්මය කියන්න ඕනුනේ නෑ. පුක්කුසාති භික්ෂවේ කුලපුත්තෝ පංචන්නං ඌරම් භාග්‍යානං සංයෝජනානං පරික්ඛයා උපවාතිකෝ තත්ත පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකාති. පුක්කුසාති භික්ෂුව පහක් වූ ඕරම් භාගිය සංයෝජන සක්කාදිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කාමරාග පටිග කියන ඕරම් භාගිය සංයෝජන පහ ශේකිරීමෙන් උපවාතික එහිම පිරිනිවන ආකාරයකට නැවත මෙහි නොයන ආකාරයකට ඒ ලෝකයට ගියා. ඉදමෝච භගවා අත්තමනාථේ භික්ඛු භගවතෝ භාසනං අභිනන්දුති. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ දේශනා කරා. සතුටු වූ ඒ භික්ෂූන් භාගතුන් වහන්සේගේ භාසිතේ සතුටින් අනුමෝදන් වුණා. ධාතු විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකාය.